මතක තියාගන්න පුළුවන් නම් ඊට වඩා හොඳයි නේද? ලියාගන්නේ නැතුව. ඉස්සර කාලේ ඉතින් මෙහෙම ලියාගන්න තිබුණා නේද? දැන් තල්පොළවල මේ ලියාගෙන තියෙන්නේ නේද? ඒ කාලේ පොදුත් නැහැ මේ වගේ. මේ මොකක්ද කියලා තේරෙන්නේ නැති වෙයි තාම. ඒ වුණාට කමන්න ලියාගමු නේද? ඊපස්සේ අපි විස්තර කරනවා. ඔය රතු පාටින් කියලා තියෙන්නේ කච්චායන සූත්‍ර ටිකක්. බාලාවතාර පොතේ ඉස්සරහට එන සූත්‍ර ටිකක නම් යටතත් එක දෙක ඒවට ලියා ගන්න අතරේ කතා කරගෙන යමු නේද? වෙලාව දෙන්න වෙයි. ඉක්මනට මේ ටික කියවගෙන යන්නම් අපි. අපේ හැදෙන්න තැනක් තිබුණොත් එතකොට මේක නේද? ඊට පස්සේ අපි පටන් ගන්නවා පොත. සූත්‍ර වර්ග 6ක් තියෙනවා. දැන් මොනවද මේ සූත්‍ර කියන්නේ? දැන් බාලාවතාර පොත පෙරලා ගත්තම තේරෙයි. අර ලොකු අකුරින් තියෙන්නේ මුලින්ම අක්කරාපාදයෝ ඒක චත්තාලී සං කියලා පටන් ගන්න. එකේ ඉලක්කම දාලා අන්න ඒ වගේ තියෙන ටිකට තමයි සූත්‍ර කියලා කියන්නේ. මුලින්ම තියෙන්නේ නේද? එතකොට අන්න ඒ සූත්‍ර වර්ග තියෙනවා 6ක්. ඒ වගේ වර්ග 6ක් තියෙනවා. ඒ 6 තමයි මේ යටින් මෙතන දීලා තියෙන්නේ සංඥා සූත්‍ර, පරිභාෂා සූත්‍ර, විදි සූත්‍ර, නියම සූත්‍ර, අතිදේශ සූත්‍ර, තවත් එකක් එන්න ඕන අධිකාර සූත්‍ර. ඒක ලියන්න ඉඩ මදි වෙලා. අධිකාර සූත්‍ර එහෙනම් ඒක අපි පස්සේ ලියාගමු නේද? 6 වෙනි එක අධිකාර සූත්‍ර. එතකොට අපිට ඒකේකේ අපහු අණු කොටස් ටිකක් වෙන් කරලා තියෙනවා. අපි ඒව මොනවද කියන එක ඉස්සරහට කතා කරමු. දැනට අපි මේ ටික ලියාගමු. එතකොට සංඥා සූත්‍රවල අණු කොටස් දෙකක්, අන්වත්ත සංඥා සහ රූල්හි සංඥා කියලා තියෙනවා. ඒ අණුව ඒකේ දෙවර්ගයකට බෙදෙනවා. අපි මේ මොනවද අන්වත්ත කියන්නේ, මොනවද රූල්හි කියන්නේ, ඒ ටිකත් අපි ඉස්සරහට කතා කරමු. එතකොට පරිභාෂා සූත්‍ර කියලා තව වර්ගයක් තියෙනවා. එතකොට ඒකේ වෙනම බෙදීමක් පෙන්වන්නේ නැහැ. විදි සූත්‍ර කියන එකේ බෙදීම් දෙකක් පෙන්වනවා. වන්නුප්පාදන රූප, ඒවටම කියනවා වර්ණ ආගම. ඒ කියන්නේ අපි වගේ අර්ථයකින් එක පස්සේ විස්තර ඇතුව කතා කරනවා. ඊට පස්සේ තව කොටසක් තියෙනවා අභාව රූප කියලා. ඒක කොටස් දෙකයි ආපහු නාස සහ නිෂේද කියලා. නාස සහ නිෂේද. ওই වචන එකක්වත් දැන් තේරෙන්නේ නැති වෙයි. කමන්නේ. එකක්වත් තේරෙන්නේ නැති වෙයි. නිකන් දැනට මතක තියාගන්න අපි ඉස්සරහට කතා කරගෙන යනවා. ඊට පස්සේ හතරවෙනි වර්ගය තමයි නියම සූත්‍ර. මේ කියන්නේ නියම කියන එකේ අර්ථය නියම යම් නියමයක් කරනවා කියන එකයි. එතකොට පස්වෙනි සූත්‍ර වර්ගය අතිදේශ සූත්‍ර. ඒකත් කොටස් 6කට අපහු බෙදෙනවා. ඊට අමතරව 6වෙනි සූත්‍ර වර්ගය තමයි අධිකාර සූත්‍ර කියලා කියන්නේ. ඒකත් කොටස් 3කට බෙදෙනවා. සීහ ගතික, මණ්ඩුක ගතික, යථානුපුබ්බික කියලා. ඒකට ඉඩමදි වෙලා අපි ඒක ඉස්සරහට කතා කරගෙන යමු. එහා පැත්තෙන් අපි මේ රතු පාටින් ලියලා තියෙන්නේ ඒ එක එකට උදාහරණ ටිකක්. දැනට එහෙම කිව්වට මේ එකක්වත් තේරෙන්නේ නැති වෙයි. කමන්නේ. අපි ඉස්සරහට දැන් කියාගෙන යමු. ඊට පස්සේ අපි විස්තර කරමු. පළවෙනි සූත්‍රය කියලා ඊට පස්සේ අපි මේකට යමු. එහෙනම් අපි පටන් ගමු නේද? බාලාවතාර පොත හැමෝම එහෙමනම් මේ පළවෙනි සූත්‍රය තියෙන තැන පෙරලා ගමු. අපි ඒක හිමීට ලියා ගමු නේද? ඔව්. නැත්නම් මේකට වෙලාව මදි වෙනවා. මේක අපි අමතර දෙයක් විදිහට ඉතින් මේ ටික දුන්නේ නැත්නම් තේරෙන්නේ නැති නිසා අපි විස්තර කරද්දී. එතකොට ඉස්සරහට මේ ටික කියාගෙන යද්දී දැන් මේකේ තියෙන කාරණා අපිට වැදගත් වෙනවා. ඒ නිසා තමයි මේ ටික මුලින්ම දුන්නේ. හරි, එහෙනම් අපි බලාගෙන යමු. සබ්ස්ක්‍රයිබර් නන්දේ නාරදාශ් මුදුන්ට මුලින් ටිකක් කියවන්න. ඉතින් මෙයාට දෙවොතන සහායක් කරන්න කියලා. පේනවා. පේනවා. දැනට අපි කවන්නේ ඕක. තියෙනවා.
පැහැදිලි කරලා පිළියම්.
ඔව් පුළුවන්. අපි එතකොට දැන් බාලාවතාර පොතේ මුලින්ම තියෙන ගාථාව. නේද? අපි එතන පටන් ගමු. නමස්කාරය කියන තියෙන මුලින්ම එක.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බාලාවතාරෝ බුද්ධං කිතාභිවන්දිත්වා බුද්ධං
කුජ විලෝචනං බාලාවතාරං ඝාති සං බාලානං බුද්ධි බුද්ධියා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්ස භගවතු අරහතෝ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමෝ නමස්කාර වේවා බාලාවතාරෝ බාලාවතාරය බුද්ධං ඉදාමි වන්දිත්වා බුද්ධං උජ විලෝචනං බාලාවතාරං ඝාතිසං බාලානං බුද්ධි බුද්ධියා බුද්ධං උජ විලෝචනං පිබිදුණු මහනිල් මල්බඳු ඇත් ඇති බුද්ධං බුදුරජාණන් වහන්සේ තිදා තුන් අයුරකින් අභිවන්දිත්වා සකස් කොට වැඳ බාලානං බුද්ධි බුද්ධියා බාලයන්ගේ නුවණ වැඩීම පිණිස බාලාවතාරං ඝාතිස්සං බාලාවතාරය කියන්නෙමි.
එතකොට මුලින්ම අපි දැන් මේක කතා කරගෙන යන්න කලින් මේ බාලාවතාරය කියන්නේ මොකක්ද? එතකොට අපි දැන් පටන් ගන්න යන්නේ මොකක්ද කියන එක ගැන කෙටියෙන් පොඩි වෙලාවකින් ඉක්මනට කතා කරගෙන යමු. දැන් අපි කලින් ව්‍යාකරණ පොත්වලින් කෙටියෙන් කතා කරගෙන ගියා කොහොමද මේ ව්‍යාකරණයේ වාක්‍යයක සැකැස්ම ඒ රටාවල් කොහොමද වෙන්නේ කියන එක ගැන. එතකොට මේ බාලාවතාරය කියලා කියන්නේත් පුරාණයේ ඉඳන්ම පාවිච්චි වුණු ව්‍යාකරණ පොතක්. එතකොට මේ බාලාවතාරය කියලා කියන්නේ කච්චායන ව්‍යාකරණ සම්ප්‍රදාය කියලා ව්‍යාකරණ සම්ප්‍රදායක් තියෙනවා. එතකොට මේ ප්‍රධාන වශයෙන්ම දැනට ඒ වගේ පාවිච්චි වෙන ව්‍යාකරණ සම්ප්‍රදායවල් තුනක් තියෙනවා. එතකොට කච්චායන ව්‍යාකරණය, මොග්ගල්ලායන ව්‍යාකරණය, සද්ද නීති ව්‍යාකරණය කියලා. එතකොට ඒකෙන් ලංකාවේ විතරක් නෙවෙයි බුරුම තායිලන්ත වගේ රටවල උනත් බහුලව පාවිච්චි වෙන ව්‍යාකරණ සම්ප්‍රදාය තමයි, ඒ වගේම පැරණිම ව්‍යාකරණ සම්ප්‍රදාය තමයි කච්චායන ව්‍යාකරණ සම්ප්‍රදාය කියලා කියන්නේ. එතකොට මේ කච්චායන ව්‍යාකරණ සම්ප්‍රදාය පටන් ගත්තේ කච්චායන මහරහතන් වහන්සේගෙන් කියන එකයි පොත්වල විස්තර කරලා තියෙන්නේ. එතකොට කච්චායන මහරහතන් වහන්සේගේ දේශනාවන් ඇසුරින් තමයි මේ ව්‍යාකරණේ පැතිරිලා ගියේ. ඒ ගැන විස්තර ගොඩක් තියෙනවා. අපි ඒ ගැන අවස්ථාව ලැබෙන වෙලාවට ටිකෙන් ටික කියන්න නේද. එතකොට ඒ කච්චායන මහරහතන් වහන්සේ රචනා කරපු ව්‍යාකරණ ග්‍රන්ථ වලින් එකක් තමයි මහා නිරුක්තිය කියලා කියන්නේ. තවත් ඒ වගේ කච්චායන මහරහතන් වහන්සේගේ දේශනා ඇසුරින් සකස් වුණු ග්‍රන්ථයක් තමයි කච්චායන ව්‍යාකරණය කියලා කියන්නේ. එතකොට ඒ කච්චායන ව්‍යාකරණය කියන ප්‍රධාන ව්‍යාකරණ පොත සූත්‍ර බොහෝ ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ සියල්ලම මුලින්ම පටන් ගන්න කෙනෙකුට අමාරු වෙන නිසා බහුලව පාවිච්චි වෙන ව්‍යාකරණ රටාවල් ටික විස්තර කරන්න ආධුනික කෙනෙකුට මේ ව්‍යාකරණයට බැස ගන්න රචනා කරපු පොත තමයි බාලාවතාරය කියලා කියන්නේ. එතකොට පුරාණයේ දැන් 1900 ගණන්වලනේ, මුල් ගණන්වලනේ දැන් අපි මේ කතා කරන පාලි භාෂාවතරණය පොත්. එතකොට සරල ශික්ෂකය වගේ ඒ පොත් ලියුණේ. ඉතින් ඊට කලින් දැනට අවුරුදු 100කට 150කට කලින් ඒ පොත් ලංකාවේ තිබුණේ නැහැ. එතකොට ඒ කාලෙදී පාලි භාෂාව ඉගෙන ගන්න මුලින්ම ඉගෙනගත්තු පොත තමයි බාලාවතාරය කියලා කියන්නේ. ඊට කලින් වරණගිලි වගේ දේවල් හුරු කෙරෙව්වා කියලා කියනවා. ඊට පස්සේ මේ බාලාවතාරය කියන පොතෙන් තමයි ව්‍යාකරණය උගන්වන්නේ. එතකොට මේකෙදී අපිට සාමාන්‍යයෙන් අපේ මූලික ව්‍යාකරණ දැනුම සම්පූර්ණ කරගන්න අවශ්‍ය බොහෝ ව්‍යාකරණ න්‍යායන් ටික, මූලික සිද්ධාන්ත ටික අපිට දැනගන්න ලැබෙනවා. දැන් භාෂාවතරණේ පොත් තුනම කළත් මේකෙන් ලැබෙනවා වගේ ව්‍යාකරණ ඒ සිද්ධාන්ත ගැන දැනීමක් ඉන්නේ නැහැ. එතකොට මේකෙන් ඒ සිද්ධාන්ත සම්බන්ධව ගැඹුරින් අවශ්‍ය ඒ කාරණා ටික විස්තර ඇතිව निराවුල්ව අපිට හොඳට පදනමක පිහිටලා ඉන්න පුළුවන් මට්ටමට ඒ දැනීම අපිට ඇති කරනවා. ඒකට ඒ නිසා මේ බාලාවතාරය කියලා කියන්නේ ව්‍යාකරණයට බැසගන්න, එහෙම නැත්නම් ව්‍යාකරණ ශාස්ත්‍රයට බැසගන්න තියෙන උපකාරක ග්‍රන්ථයක් නිසාම තමයි ඒකට බාලාවතාර කියලා නමක් දීලා තියෙන්නේ. ඒකට ඒකේ තේරුමත් අපි ටිකක් දැනගන්න එක වටිනවා. නේද? බාලාවතාර කියන වචනේ නිරුක්තිය කියන්නේ අවතරಂತಿ සප්ත අන්නවං අනීනාති අවතාරු. එතකොට බාලාණං අවතාරෝ බාලාවතාරු. දැන් අපිට නිකම්ම බාලාවතාර කියලා කිව්වට ඒකේ අර්ථය තේරෙන්නේ නැහැ. එතකොට මෙතන අවතාරෝ කියන කොටසේ තේරුම බැස ගැනීම කියන එකයි. එතකොට මේ ව්‍යාකරණ ශාස්ත්‍රයට බැස ගැනීම සඳහා උපකාරක වෙන උපකාරවත් පොතට කියනවා අවතාරෝ කියලා. එතකොට බාලයින් සඳහා වූ බැස ශාස්ත්‍රයට බැස ගැනීමේ උපකාරක පොත කියන අර්ථයෙන් තමයි බාලාවතාරෝ කියලා පදේ හැදෙන්නේ. කෙටියෙන්ම කිව්වොත් එතකොට මේ බාලාවතාරය කියන්නේ ආදුනික පිරිසට ව්‍යාකරණ ශාස්ත්‍රයට බැස ගැනීම සඳහා තියෙන උපකාරවත් පොත. උපකාරවත් ග්‍රන්ථය කියන එකයි තේරුම. පැහැදිලිද? එතකොට මේ බාලාවතාරය ලියවෙන්නේ නැත්තේ කොයි වගේ කාලයකද? දැන් මේ කච්චායන ව්‍යාකරණය සම්බන්ධව කච්චායන මහරහතන් වහන්සේගේ දේශනාවන්ගෙන් පටන් ගත්තු නිසා බුද්ධ කාලයේ පටන්ම මේ ව්‍යාකරණයේ පැවතුණා. එතකොට මේ කච්චායනය කියන පොතක් විදියට ඕක ලියවෙන්නේ නැත්තේ කොහොමද? පසු කාලීනව. එතකොට බුද්ධ කාලයේදී සහ ඊට ආසන්න කාලයේදී මුඛ පරම්පරාවෙන් ත්‍රිපිටක ධර්මයේ රැකගෙන ආවා වගේම මේ ව්‍යාකරණ න්‍යායනොත් කටපාඩමින් තමයි ගෙනල්ලා තියෙන බව පේන්නේ. එතකොට ඊට පසු කාලීනව කච්චායනය කියන පොතක් විදියට මේක දැකසෙනවා. එතකොට මේ කච්චායනය කියන ව්‍යාකරණ පොත ඇසුරු කරගෙන බාලාවතාරය ලියවෙන්නේ පළවෙනි ධර්මකීර්ති කියන ස්වාමීන් වහන්සේ අතින්. එතකොට දැනට අවුරුදු 800කට එහා කාලික තමයි පොත ලියවුණු බව පේන්නේ. එතකොට බොහෝම කාලෙක ඉඳන් ওই කාලි පුරාවටම ලංකාවේ බොහෝම භාවිතයට පත් වුණු පොතක්. ඒ නිසා ඉතින් මේකට බොහොම විවරණ ග්‍රන්ථ තවත් ටීකාදී පොත් ලියවිලා තියෙනවා. ඉතින් අපි විස්තර ඒ ගැන විස්තර අපිට අවශ්‍ය නැහැ. අපි දැන් කතා කරගෙන යමු. මේකෙන් අපිට එතකොට වැදගත් දෙන්නේ මොකක්ද? අපේ ව්‍යාකරණ දැනීමට, භාෂා දැනීමට කොහොමද මේක දැනගැනීම වැදගත් වෙන්නේ? ඉතින් මේ ගැන විස්තර කරපු පොත් බොහොමයක. ඒ ගැන කියන්නේ අවම වශයෙන් කෙනෙක්ට හරියට පෙළ අට කතාවල පිළිටගන්න මේ බාලාවතාරයේ වගේ පොතකවත් දැනීමක් තියෙන්න ඕන. නමුත් මේක වුණා 100%ක් සම්පූර්ණ ව්‍යාකරණ පොතක් නෙවෙයි. දැන් මේකෙදි කියවගෙන බලාගෙන යද්දී තේරෙයි සූත්‍ර 400 ගානක් තියෙනවා. නමුත් ඒකෙත් බොහෝම සූත්‍ර අඩුවෙන් තමයි රචනා වෙලා තියෙන්නේ කච්චායනයත් එක්ක ගද්දී. සූත්‍ර 200 ගානක් අඩුයි. එතකොට මේ ඉතිරි කොටසෙන් කියවෙන කාරණා වලින් බොහෝ කොටසක් බහුලව අපිට යෙදෙන කොටසක් මේකෙන් ආවරණය වෙනවා. හැබැයි සියල්ලෙන් සියල්ල නෙවෙයි. ඒක නිසා දැන් අපි මේක දැනගත්තයි කියලා අපි හොඳටම දන්නවා කියලා නෙවෙයි. හැබැයි අපේ යැපීමට බොහෝ දුරට ප්‍රමාණවත් ව්‍යාකරණ පොතක්. අනිත් එක ප්‍රධාන දේ තමයි මේ බාලාවතාරයෙන් අපිට අර හොඳට පිළිහිටා ගන්න ව්‍යාකරණයක පිළිහිටා ගන්න ව්‍යාකරණ න්‍යායක පිළිහිටා ගන්න මෙන්න මේ හේතුව නිසා තමයි මේකට අපි මෙහෙම අර්ථ ගත්තේ. අන්නේ විදිහට කියන්න පිළිහිටා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපිට අර ඊට මුලින් ව්‍යාකරණ පොත් හැදෑරුවයි කියලා ඒ පදනම අපිට ලැබෙන්නේ නැහැ. දැන් මොකද අපිට සාධක පාඩයක් විදිහට පෙන්වන්න දෙයක් නැහැ. දැන් මේ පොතක අපි දන්නවා අසුවල් ව්‍යාකරණ පොතේ මේ විදිහට කියලා තියෙනවා. අසුවල් න්‍යාය යටතේ, අසුවල් සූත්‍රය යටතේ මේ විදිහට කියලා තියෙනවායි කියලා කිව්වම ඒක ප්‍රාමාණික සාධකයක් අපිට දෙයක් ඔප්පු කරන්න. ඒ කියන්නේ මොකක් හෝ ධර්ම න්‍යායක් විස්තර කරන්න, විනය න්‍යායක් විස්තර කරන්න ඒක ප්‍රාමාණික බොහොම හොඳ පිළිගන්න සාක්ෂියක්. එහෙම නැතුව මෑත කාලයක ලියවුණු ව්‍යාකරණ පොතක මේක තියෙනවායි කිව්වට ඒක කවුරුත් පිළිගන්නේ නැහැ. දැන් ලංකාවේ අපි සමහරවිට පිළිගත්තත් විදේශ රටක හරි එහෙම කවුරුත් එහෙම පිළිගන්නේ නැහැ. ඒ නිසා අපි අර මූලාශ්‍ර පොතකින්ම පෙන්වන්න ඕන ඒ වගේ දෙයකට සාධකයක් පෙන්වන්නේ. ඒ නිසා දැන් අපි පෙළ අට කතා ටීකා වලින් අපි කාරණාවක් පෙන්නනවා වගේ ව්‍යාකරණයට අදාළ කාරණාවක් අපි පෙන්නනවා නම් කච්චායන මොග්ගල්ලායන සද්ද නීති මේ වගේ ඒ ප්‍රධාන ව්‍යාකරණ පොතකින් අපි පෙන්වන්න ඕන මේ කාරණාව මේ පොතේ මෙහෙම තියෙනවා කියලා. එහෙම නැත්නම් ඒ දේවල් පිළිගන්නේ නැහැ එහෙම. ඒ නිසා ඉතින් අපි මේ මූලික පොතක තියෙන ව්‍යාකරණ න්‍යායන් ඉගෙන ගන්න යන්නේ. ඒ නිසා ඉගෙන අර උනන්දුවෙන් උත්සාහයෙන් ඉතික අපි කරගෙන යමු. මුලින්නම්ම එතකොට මේ ව්‍යාකරණ පොතක රටාව තමයි මුලින්ම සංඥා. එහෙම නැත්නම් මේ ව්‍යාකරණේ පාවිච්චි වෙන සංඥාවන් පිළිබඳව සංඥා කියන්නේ මොනවද කියන එක අපිට ඉස්සරහට තේරෙනවා. දැන් අකුරු එහෙම නැත්නම් ඒ වගේ පාවිච්චි වෙන තවත් සංඥා නාම ආදියක් තියෙනවා නම් ඒව ගැන විස්තරයක් කරලා ඊට පස්සේ තමයි ව්‍යාකරණය පටන් ගන්න. එතකොට ඒ පටන් ගන්නත් කලින් මුලින්ම ත්‍රිවිධ රත්නේ වන්දනා කරන්න අන්න ඒ වගේ ගාථාවක් රචනා කරනවා සාමාන්‍යයෙන් ඒ පොතක් රචනා කරන්න ආරම්භයේදී. ඒ විදිහට මේ බාලාවතාරය කියන පොත රචනා කරන ධර්මකීර්ති ස්වාමීන් වහන්සේ මුලින්ම මේ රචනා කරපු ගාථාව තමයි අපි දැන් ඔය කිව්වේ. එතකොට ඒකේ තේරුමත් අපි නම් කිව්වා නේද? තේරුම කිව්වා. එතකොට මේකේ සම්බන්ධෙත් බලාගෙන යන්න ඕන. කොහොමද මේකේ සම්බන්ධය? මේකේ අහං කියන උක්ත පදේ එන්න ඕන මේකේ කත්‍රු පදේ විදියට. අහං කියන පදේ දැන් මෙතන නැහැ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ තමයි ඒකට කියන්නේ අහං මම. බුද්ධං බුජ විලෝචනං බුද්ධං. මෙතන මුලින්ම තියෙනනේ බුද්ධ අම්බුජ විලෝචනං කියලා. එතන බුද්ධ කියන එකේ අර්ථය බුදුරජාණන් වහන්සේ කියන අර්ථය එහෙම නෙවෙයි. ඒකත් අපි දැනගන්න ඕන. දැන් අපි හැමතැනකම නැත්තම් එක වචනයක් දැක්කම හිතෙන්නේ මේ බුද්ධ කියන වචනේ දැක්කම බුදුරජාණන් වහන්සේ කියලා. ඒක නිසා දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ කියන අර්ථය නෙවෙයි. බුද්ධං බුජ විලෝචනං කියන තැනදී බුද්ධ කියන එකේ අර්ථය තිබදුණු කියන එකයි. එතකොට ඒක විස්තර කරනවා. එතකොට බුද්ධ විකසනේ මතක විදියට බුද කියන ධාතුව විකසනය එහෙම නැත්නම් පිබිදීම් අර්ථය දෙන ධාතුවක්. එතකොට බුද්ධ අම්බුජ කියලා කියන්නේ පියුමට එහෙම නැත්නම් වතුර හැදෙන දෙයට. අම්බු කියලා කියනවා ජලයට, අම්බුජ කියලා කියනවා වතුරේ හටගත් දෙයට. එතකොට වතුරේ හටගන්නේ මල් වර්ග. එතකොට මේ කියන්නේ භාග. ඊළඟට විලෝචනං කියලා කියන්නේ ඇස්වලට කියන නමක්. විලෝචන කියන්නේ ඇහැට. එතකොට පිබිදුණු මල් ඇස් කියන වචනනේ තියෙන්නේ. එතකොට ඒ ටිකේ සම්බන්ධයේ ව්‍යාකරණ සමාස පද ආදියෙන් ගත්තම පිබිදුණු නිල් මහනිල් මල් බඳු වූ ඇස් ඇති කියන එකයි ඒ ටිකේ අර්ථය. බුද්ධ අම්බුජ විලෝචනං කියන එකයි. එතකොට මේ පදේ මුලම තියෙන බුද්ධං කියන පදයට විශේෂණව තියෙන්නේ බුද්ධං කියන භාග්‍යතුන් වහන්සේ. ඒ මුලින්ම තියෙන බුද්ධං කියන පදේ භාග්‍යතුන් වහන්සේවයි හඳුන්වන්නේ. එතකොට ඒ කර්ම පදේ වාක්‍යයේ එතකොට අර විදියේ එහෙම නැත්නම් පිබිදුණු නිල් මහනිල් මල් බඳු ඇස් ඇති බුදුරජාණන් වහන්සේව තිදහා අභිවන්දිත්වා. තිදහා කියන්නේ තුන් ආකාරයකින්. ඒකෙදි එතකොට විස්තර කරන්නේ සිත, කය, වචනේ කියන තුන් ආකාරයෙන් අභිවන්දිත්වා කියලා කියන්නේ සකස් කොට වැඳ, සකසලා වැඳ. නිකම්ම වඳිනව නෙවෙයි. දැන් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරද්දී තින් සකස් කරලා වඳින්නේ නේද? ඒ විදියට සකස් කරලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා බාලානම් බුද්ධි බුද්ධියා. එතකොට යටපෙරේ අග වචන දෙක. බාලයින්ගේ බුද්ධි වර්ධනය පිණිස. මෙතන බාලයින්ගේ කියලා කියන්නේ වයස අඩු අයම නෙවෙයි. ඒ අයත් බාල කියන අර්ථයෙන් ගන්නවා. ඒ වුණාට මෙතනදි විශේෂයෙන් කියවෙනවා අත්තප්ත පරත්ත සංකාතේ ද්වේ අත්තේ ලායන්ති ගන්හන්ති තී බාලා. ද්වේ ශබ්දෝපපද ලා ආදානේ ධාතුව. එනිසා උග්ගහන ධාරණත්තිකා සිස්සා තේ ඉදහදිප්පේතා කියලා. එතකොට මේ බාලාවතාරයට ලියුණු ටීකාවේ විස්තර වෙනවා. එතකොට කෙටියෙන්ම කිව්වොත් ආත්මාර්ථ පරාර්ථ කියන ඒ අර්ථයන් දෙකම ලබා ගන්න අයට කියනවා බාලා කියලා. එතකොට ඒක ආදානී ලා කියලා ධාතුවක් තියෙනවා ගැනීම අර්ථයේ. එතකොට ඒ ධාතුවෙන් හැදුණු පදයක්. එතකොට දී කියන පදය ඊට පස්සේ ලා කියන ධාතුව දීහට බා ආදේශය බාලා කියලා පදය දෙනවා. දැන් බා රස කියලා ද්වාදස කියන එකට බා රස බාදස. එතකොට ද්වේ වීසති කියන එකට බා වීසති කියන හැම පදේ හැදෙන්නේ. එතකොට ඒ තැන්වල ද්වී ශබ්දයට බා ආදේශයක් වෙනවා. ඒ විදිහටම මෙතනත් ද්වී ශබ්දයට බා ආදේශය වෙලා ඊට පස්සේ ලා ධාතුවත් එකතු වෙලා බාලා කියන පදයක් හැදෙනවා. එතකොට එතන අර්ථය ආත්මාර්ථ පරාර්ථ සංඛ්‍යාත ඒ අර්ථ දෙක ගන්නා වූ තැනැත්තෝ ඒ ගන්නා අය කියන එකයි. අන්න ඒ කියන ධර්මය ඉගෙන ගන්න කැමති අයට තමයි මෙතන බාලා කියන එකෙන් අදහස් කරන්නේ. එහෙම නැතුව පොඩි අයටවත් නුවණ නැති අයටවත් නෙවෙයි කියන එක ගැනයි කියන්නේ. දැන් නුවණ නැති අයට මේ ගන්නත් බෑ. ඒක ඒ නිසාත් මේක ගැලපෙන්නේ නැහැ. ඉතින් පොඩි අයම විතරක් නෙවෙයි, දැන් අපි පොඩි නැහැ නේද? මේක ඉගෙන ගත්තට අපිත් ලොකු වෙලා ඉගෙන ගන්න. ඒ නිසා අපිත් බාල කියන අර වයසින් අඩුයි කියන අර්ථයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මෙතනදී කියන්නේ ධර්මය ඉගෙන ගන්න කැමති පිරිසට තමයි මෙතනදී බාලා කියලා අදහස් කරේ. එතකොට අන්න ඒ කියන ධර්මය ඉගෙන ගන්න කැමති අයගේ බුද්ධිය වර්ධනය කිරීම පිණිස නුවණ දියුණු කිරීම සඳහා බාලාවතාරම් බහතිත්තං මම බාලාවතාරය කියන්නෙමි. මෙතන බහතිත්තං කියලා කියද්දි තින් රචනා කරන්නෙමි කියන අර්ථයත් ඒක ගැන කියවෙනවයි කියන එක පොත්වල විස්තර කෙරෙනවා. එතකොට අපි කියන්නෙමි කියලා ගත්තත් ඉතින් වරදක් නැහැ. ඉතින් බාලාවතාරය නම් අපි දැන් මෙහෙම කියනවා කියලා ඉතින් ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ. එතකොට ඒ කොටසේ අර්ථය පැහැදිලි නේද? එතකොට ඒ ආරම්භක ගාථාව. අපි පළවෙනි සූත්‍රය එහෙනම් දැන් මේ ව්‍යාකරණ සූත්‍ර කියන වෙනම රටාවක් තියෙනවා. ඒක නිසා අපි නාරදාශ්මීන්ට ටිකක් ඒක හුරු නිසා පීයාශ්මීන්ට ඒක කියන්න කියලා ඊට පස්සේ විස්තර කරගෙන යමු. මුලින්ම මේ බලාගෙන ඉන්න මේ සූත්‍රයේ කොහොමද මේක සම්බන්ධ ගැන කියන්නේ කියලා අපි ඉස්සරහට විස්තර කරනවා. මුලින්ම ඒකට තියෙන්නේ පළවෙනි සූත්‍රය මොකක්ද? සූත්‍රය පළවෙනි සූත්‍රය ඒක චත්තාරික. හරි. එතකොට ඒකේ පද වෙන් කරලා ඒකේ අර්ථය ඒ පද අතර ගලපලා ඒ විදිහට විශේෂ ක්‍රමයකට කියනවා. අපි ඒක ගැන ඉස්සරහට විස්තර කරනවා. හරි.
අක්කරා පාදයෝ ඒක චත්තාරිකං අක්කරාපි අකාරාදයෝ ඒක චත්තාරිකං සුත්තං තෝපකාරා තං යතහ ආ ඉ උ ඒ ඕ කක ගගන චච ජජඤ තට දදන තතර දදන පපර බබරන යාරා ලාව සහාල අං ඉති අක්කරා පාදයෝ ඒක චත්තා ලිසං යන් අක්ෂර සංඥා සූත්‍රයි. අක්කරා යන්ද අපි යන්ද ආදයෝ යන්ද ඒක චත්තාරීසං යන්ද පදයෝය පද සතරකි. ආදයෝ අකාරය මුල්කොට ඇති අක්කරාපි අකුරුද ඒක චත්තාරීසං එක් සාරිසකි. අක්කරා යන්න අකාරාන්ත පුල්ලිංග කිතකාන්ත ප්‍රථමා බහුවචනයයි. අපි යනු නිපාතයි. ආදයෝ යනු ඉකාරාන්ත පුල්ලිංග සමාසාන්ත ප්‍රථමා බහුවචනයි. ඒක චත්තාලීසන් යනු නිග්‍රහීතාන්ත ස්ත්‍රීලිංග සමාසාන්ත ප්‍රථමා ඒක වචනයි. වෘතියක් යනවා.
ඒක අකුරු ටික නම් පීයාගම් කරාට කමන්නේ.
අක්කරාපි අකාරාදයෝ ඒක චත්තාලීසන් සුත්තන්තෝපකාරා. සුත්තන්තෝපකාරා පිටකත්‍රයට උපකාර වූ අකාරාදයෝ අකාරය මුල්කොට ඇති අක්කරාපි අකුරුද ඒක චත්තාලීසන් එක්සාරිසකි. තන් යත ඒ මෙසේය. අ උ ඒ ඕ අම් ඉති යන්වෙනි.
එතකොට මේ අකුරු මැද ටික කිව්වේ නැහැ කියලා ඒ ටික නැත්තේම නැහැ. ඉතින් අර කලින් වතාවක් අපි කියපු නිසා ඒ ටික නොකිය හිටියේ. එතකොට දැන් මේ මෙතනදී විස්තර කරගෙන ගියා මුලින්ම මේ සූත්‍රය කියලා. ඊට පස්සේ කිව්වා මතක ඇති යනු අක්ෂර සංඥා සූත්‍රයේ කියලා. මේ සූත්‍රය අක්ෂර සංඥා සූත්‍රයක් කියලායි කියන්නේ. ඒ කියන්නේ ඒකේ තේරුම මේ පාලි භාෂාවේ යෙදෙන අක්ෂර මොනවද කියලා නම් කරන සූත්‍රයක්. එතකොට සංඥා සූත්‍ර කියලා අපි දැන් මේ මෙතන සූත්‍ර වර්ග කරද්දී මුලින්ම දීලා තියෙනවා සංඥා සූත්‍ර කියලා. අන්න ඒක යටතට තමයි මේ සූත්‍රයත් වැටෙන්නේ. පැහැදිලිද? එතකොට මේක සංඥා සූත්‍රයක්. එහෙම නැත්නම් නමක් දෙන්න කරපු සූත්‍රයක්. සූත්‍රයකට ඒ අකුරු වලට නමක් දෙන්න, එහෙම නැත්නම් මේ ටිකයි අකුරු කියලා කියන්නේ පාලි භාෂාවේ දෙන අක්ෂර මේවායි කියලා ඒ නමක් දෙන්න කරපු සූත්‍රය. එතකොට මෙන්න මේ කියපු 41ට එතකොට කීයක් කියුණාද? දැන් කිව්වා 41ක්. එතකොට අකුරු 41ක් තියෙනවා පාලි භාෂාවේ. මෙන්න මේ 41ට අපි අක්ෂර කියලා නමක් දෙනවා කියන එකයි මේ සූත්‍රයේ අර්ථය. එතකොට මේකේ අපිට එකවරම සමහර විට කියවන්නත් හුරු නැහැ. දැන් අපි මුල් කාලේ ඉගෙන ගද්දි ඉතින් අපිට මේ කියාගෙන යනවා බෙදලා මේ වගේ, දැන් කොහොමද මේවා වෙන් කරගත්තේ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඒවට අපිට හැමීට ටික ටික පස්සේ මෙයා කරගන්න පුළුවන්. දැන් සංදි පාඩම් එහෙම කරපු ආශ්මුල්ලට ටිකක් පුළුවන් ඇති මේවා නේද? එතකොට මේකේ මුලින්ම තියෙන අක්ඛරාපාදයෝ කියලා එක වචනයක්. ඒ වුණාට ඕක ඒ ව්‍යාකරණේ විස්තර කරන පොත්වලම විස්තර කරනවා. මෙතන පද තුනක් තියෙනවා. අක්ඛරා අපි ආදයෝ කියලා. අක්ඛරා අපි ආදයෝ. එතකොට මේ ඒ ටික එකතු වෙලා තමයි අක්ඛරාපාදයෝ කියලා හැදිලා තියෙන්නේ. එතකොට ඒ ටිකේ ඒ පද හතරක් තියෙනවායි කියලා කිව්වේ ඒ නිසයි. පැහැදිලි ඇති. එතකොට ඒ ටික අපි වෙන වෙනම ඊට පස්සේ වෙන් කරලා මේ හය ආකාරයකින් විස්තරයක් කරනවා. අපි ඒක ගැන මේ ටික ගැන කෙටියෙන් කියලා ඊට පස්සේ අපි අර හය ආකාරය ගැන කියමු. එතකොට දැන් මේ සූත්‍රයට අපි නමක් දුන්නානේ අක්ෂර ගැන හඳුන්වන අක්ෂර වලට නම් දෙන සූත්‍රයක් කියලා. ඒ විදිහටම තවත් ඒ වගේ වෙන එක එක දේවල් වලට නම් දෙන සූත්‍ර තියෙනවා මේ බාලාවතාරය ඇතුලේ. ඒ විදිහට ඒ නම් දෙද්දී ඒ නම් දෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අන්වර්ථ නම්, අනිත් එකට කියනවා රූල් හී නම් කියලා. අන්වර්ථ නමක් කියන්නේ ඇත්තටම ඒ ගුණය ඒ අපි සාමාන්‍ය කතාවෙදි ගත්තොත් අන්වර්ථයි කියලා කියන්නේ ඒ ගුණය ඒ කෙනා සතුයි කියන එකයි. රූල් හී කියන්නේ රූඩි කියලා ඔකට තවත් නමක් තියෙනවා පාලි වචන පාලියේදීම ඔය සිංහලයේදී රූඩි කියලා පාවිච්චි කරනවා. ඒතකොට ඒකෙන් කෙටියෙන් කියවෙන අර්ථය තමයි ඒ කියන ගුණය ඒ කෙනාගේ නැහැ. නිකම්ම දුන්නු නමක්. උදාහරණයක් විදිහට දැන් අපි සමහරෙකුට කියනවා නේද? දැන් නම කෙනෙක් ඉපදු නම අපි නමක් දානවා ගුණපාල කියලා. ඉතින් ඒ දාන්නේ ඒ කෙනාගේ ගුණයක් දිහා දකලාද නැහැ. දැන් අපි දන්නේ නැහැ ඒ කෙනාගේ ගුණයක් තියෙනවද දන්නේ නැහැ. ගුණේ පාලනය කරනවද නැද්ද දන්නේ නැහැ. සමහරට මේ ඒ කෙනා ඒ කියන නමට හාත්පසින්ම විරුද්ධ විදිහට වැඩ කරන කෙනෙක්. හැබැයි ඒ වුණාට අපි නමක් දානවා ගුණපාල කියලා. ඒ දාපු නම ඒ කෙනාගේ අන්වර්ථ නමක් නෙවෙයි. පැහැදිලිද? ඒ කෙනාගේ තියෙන ගුණයක්, විද්‍යමාන ගුණයක් නොසලකා දාපු නමක් නම් ඒකට කියනවා රූල්හි කියලා. එතකොට මේ පාලි භාෂාවේ පාවිච්චි වෙන නම් දෙද්දි මේ විදිහට රූල්හි නම් තියෙනවා. ඒ වගේම අන්වර්ථ නමක් තියෙනවා. අන්වර්ථයි කියලා කියන්නේ ඒ අර්ථයට ගැළපෙනවා. ඒ නම ගැළපෙනවා ඒ නමින් කියවෙන අර්ථයට. දැන් භාග්‍යතුන් වහන්සේට බුද්ධෝ කියලා කියනවා. ඒකේ තේරුම අවබෝධ කළ උතුමන් වහන්සේ කියන එකයි. එතකොට ඒක අන්වර්ථයි. භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරපු නිසා භාග්‍යතුන් වහන්සේට බුද්ධෝ කියලා කියනවා. ඒ වගේම භගවා කියලා භාග්‍යතුන් වහන්සේට කියන්නේ ඒ භග ධර්ම ආදීන් යුක්ත නිසා. එතකොට අන්න අන්වර්ථ නාමයක් භාග්‍යතුන් වහන්සේට භගවා කියලා කියන්නේ. අන්න ඒ විදිහට අන්වර්ථයි කියලා කියන්නේ ඒ නමට ගැළපෙන ගුණයක් ඒ වස්තුවේ තියෙනවා කියන එකයි. එතකොට මේ දෙන පාලි භාෂාවේදී අපි දෙන නම් වලත් ඒ විදියයි. ඒකට උදාහරණයක් තමයි අර පෙන්නන්නේ අන්වර්ථ සූත්‍රයක් විදියට අක්කරාපාදෝ ඒකචත්තාදීසං. එතකොට ඒකෙදී අක්කරා කියලා අපි නමක් දුන්නානේ මේ කියපු ටිකට. ඒකට හේතුවක් තියෙනවා. මේ අක්කරා කියලා කියන්නේ නක්කරන්තීති අක්කරා කියලා ඒකේ තේරුම කියන්නේ. ෂය නොවන නිසා අක්ෂර කියලා කියනවා. ෂය වෙනවා. දැන් හිතල බලන්න දැන් අපි පොත්වල ලියද්දි මේ අකුරු ෂය වෙලා යනවා නම් එහෙම අපිට ටික කාලයක් යද්දි අකුරු ටික නැති වෙලා යන්න ඕනේ. නේද? අපි එහෙම නැත්නම් උච්චාරණය කරද්දි මේ අක්ෂර ෂය වෙලා යනවා නම් භාවිතය නිසා මේ අක්ෂර කාලයකින් පස්සේ නැතුව යන්න ඕනේ. එහෙම වෙන්නේ නැති නිසා මේ අක්ෂර ෂය නොවනවා කියන අර්ථයෙන් නක්කරන්තීති අක්කරා කියලා නිරුක්තියක් දෙනවා. එතකොට න උපසර්ගය නෙවෙයි න නිපාතය పూర్ව කර ධාතුවයි. එතකොට ඒකෙන් හැදෙන පදයක් අක්කරා කියලා කියන්නේ. එතකොට මේ අක්ෂර කියලා අපි දුන්නු මේ නම අන්වර්ථ නාමයක්. ඇයි? ඇත්තටම ඉතින් මේවා ෂේ වෙන්නේ නැහැයි කියන ඒ ගුණය ඒකේ තියෙන නිසා. ඒ වගේම අපි රූල්හි කියලා නමත් රූල්හි කියලා සංඥා සූත්‍ර අපි පාවිච්චි කරනවා. ඉස්සරහට අපිට ඒවා එනවා. මේ ඉවන් නුවන්නා ජලා කියලා සූත්‍රයක් තියෙනවා. ඒකෙන් කියන්නේ ඉවර්ණයකින් ඉවර වෙන නාම පද තියෙනවනේ. ඉයන්නේ අග්ගි කියලා එක ඉවර වෙන්නේ ඉයන්නකින්. එතකොට දණ්ඩී කියන එක ඉවර වෙන්නේ ඊයන්නකින්. අන්න එතකොට ඒ දෙකටම අපි කියනවා පොදුවේ ඉවන්න කියලා. එතකොට උ දෙකෙන් ඉවර වෙන අකුරු වලට නාම පද වලට කියනවා උවර්ණ වචන කියලා. ඒ උයන්නේ හෝ ඌයන්නේ ඉවර වෙන වචනයක් තියෙනවා නම් අපි ඒවට කියනවා උවර්ණ අන්ත ශබ්ද කියලා. එතකොට මේ ඉවර්ණ අන්ත ශබ්ද වලට අපි කෙටියෙන් මේ සූත්‍ර වල පාවිච්චියේ පහසුවට ජ කියලා නමක් දෙනවා. එතකොට ජ කියලා මේ නමක් දෙන්නේ ඉ දෙකෙන් ඉවර වෙන පුල්ලිංග නාම සියල්ලටම දෙන නමක්. දැන් අග්ගි කියන එක, දණ්ඩී කියන ඒවා, ඒ ඔක්කොම එතකොට මේ ජ කියන එකෙන් හඳුන්වනවා. දැන් එහෙම නමක් දෙන්නේ ඇයි කියලා අපිට විස්තර තේරෙන්නේ පස්සේ. මොකද මේ සියල්ලටම පොදු ව්‍යාකරණ රීති ටිකක් තියෙනවා. එතකොට මේ පොදු රීති ටික පෙන්වන්න ඕන නිසා ඒ ඔක්කොටම එක නමක් දෙනවා. ඒ කාණ්ඩෙතම යන්නෙන් ඉවර වෙන, ඊයන්ෙන් ඉවර වෙන මෙන්න මේ පුල්ලිංග නපුංසකලිංග නාම පදවලට ඒ ඔක්කොම එක ගොඩකට දාලා ඒවට කියනවා මේ කට්ටියට අපි නමක් දෙනවා ජ කියලා. පැහැදිලි? එතකොට ඒ විදිහටම උ දෙන්නගෙන් ඉවර වෙන නාම පදවලට වෙනම නමක් දෙනවා ල කියලා. ලයන්න. ඉතින් ඒවට විශේෂ අර අන්වර්ථ නාම නෙවෙයි ඒවා. ඉතින් අර ව්‍යාකරණයේ සූත්‍ර රචනා කිරීමේ පහසු ආදිය සඳහා ඉස්සරහට මේකට පොදු වේ රීති පෙන්වන්න ඕන නිසා අන්න ඒ පොදු විපාක ඒ සියල්ලටම නම් කරන්න අපි දුන්න නමක්. පැහැදිලි නේ? ඒ නිසා ඒවට කියනවා රූල් කී නාම. අන්වර්ථ නෙවෙයි. ඇයි ඒවා මේ විශේෂිතින් ඒ තේරුමක් ඇතුව නෙවෙයි දුන්නේ. අපි සමහරලාවට ඔන්න ළමයි කාණ්ඩ කීපයකට බෙදෙනවා. ඉස්කෝලවලත් තියෙන්නේ නේද? ඉස්කෝලවල එකම පන්තියේ ළමයි වැඩි වුණාම අපි A B C D කියලා නම් දෙනවා ඒ කාණ්ඩ හැගෙන. දැන් A කියලා දුන්නේ ඒ අයගේ විශේෂ ගුණයක් සලකලාද නැහැ. එදෙදි නේ. ඒ කාණ්ඩයක් වෙන් කරලා A කියලා නමක් දුන්නා. තව කාණ්ඩයකට B ඒ විදිහට නම් දුන්නා. සමහර විටක එක සමාන විෂයන් හදාරන අයව ඒ කාණ්ඩ කීපයකට වෙන් කරලා ABC කියලා සමහරට නම් කරනවා. අන්න ඒ වගේ තැනකදී දැන් මේකත් අපිට ගන්න වෙන්නේ ඒ වගේ අර විශේෂ කාරණා කීපයක් ඒ අයගේ සලකලා තමයි කාණ්ඩ කරලා තියෙන්නේ. හැබැයි ඒ අයට ඒ නම දුන්නේ විශේෂ හේතුවක් නිසා නෙවෙයි. අන්වර්ථ නාමයන් නෙවෙයි. අර හඳුනා ගැනීම සඳහා ඒ කාණ්ඩයකට වෙනම නමක් දුන්නා. අන්න ඒ වගේ නම් දීම් වලට අපි කියනවා රූල් ඊ නාම. එහෙම නැත්නම් රූඩි නාම කියලා. ඒත් ඒ වගේ නම් ඉතින් අර ඒකේ තේරුම් අහන්න යන්න එපා. දැන් මේ ජ කියලා කිව්වම තවනත් මොකක්ද ඒකේ තේරුම? ඉතින් එහෙම තේරුමක් නැහැ. ඒ කාණ්ඩේ හඳුන්වන්න දීපු නමක් විතරයි. පැහැදිලි නේ? එතකොට අන්න ඔය විදිහේ නම් කිරීම සඳහා තියෙන සූත්‍ර වලට අපි කියනවා සංඥා සූත්‍ර කියලා. එතකොට පරිභාෂා සූත්‍ර කියලා තව සූත්‍ර වර්ගයක් තියෙනවා. අපිට ඉස්සරහට මේ පරිභාෂා සූත්‍රයක් කියන්න ලැබෙනවා. අද දවසේ බොහෝ විට ඉතින් යන්න පුළුවන් දෙයි. එතකොට මේ පරිභාෂා සූත්‍ර කියන එක ගැන විස්තර කරන්නේ ගන්තස්ස සංකේප නිපාපනත්තං කතෝ සංකේත විශේෂෝ පරිභාෂා නාම තප්පකාසක සුත්තං පරිභාෂා සුත්තං පරිව්‍යාප්තා භාෂා පරිභාෂා කියලා තිතින් පෙන්නනවා. කෙටියෙන්ම කිව්වොත් ඉතින් මෙතන මේ කියන්නේ මුළු ව්‍යාකරණය පුරාම බලය පවත්වන. ඒ කියන්නේ දැන් මේ පොත පුරාවටම මේකේ බලය පැතිරිලා තියෙනවා. මේ සූත්‍රයේ බලය. ඒ විදිහට පැතිරිලා තියෙන හැම තැනකදීම අපිට යොදා ගන්න පුළුවන් සූත්‍රවලට කියනවා පරිභාෂා සූත්‍ර කියලා. අපි ඒවා ඉස්සරහට කතා කරද්දි මම කියන්නම් මේක පරිභාෂා සූත්‍රයක්. මෙහෙම කිව්වේ ඇයි කියලා ඉස්සරහට දැන් නිකම්ම කිව්වට එහෙම තේරෙන්නේ නැහැ. ඉතින් ආවම අපි කියන්නම් මේක පරිභාෂා සූත්‍රයක්. අපි අර කලින් මතක් කරපු එක මතක බලා ගන්න කියලා. හරි. ඊට පස්සේ තියෙනවා විදි සූත්‍ර කියලා තුන්වෙනි වර්ගයේ. අරකට උදාහරණයක් තියෙනවා පරසමඤ්ඤා ප්‍රයෝගී. එතකොට ඒකෙන් කෙටියෙන් තේරුම අපිට අවශ්‍ය වුණ වෙලාවක වෙන ව්‍යාකරණයක යෙදෙන වචනයක් අපිට යොදා ගන්න පුළුවන් අපේ ව්‍යාකරණයේ සඳහා. උදාහරණයක් විදිහට බුද්ධ කාලයට කලින් තමයි සංස්කෘත ව්‍යාකරණ ආදී රචනා වෙලා තිබුණේ. භාග්‍යතුන් වහන්සේ පහළ වෙන කාලෙෙද්දිත් සංස්කෘත ව්‍යාකරණ රචනා වෙලා තිබුණා. එතකොට අන්නේ සංස්කෘතයේ ඒ වෙද්දි තිබුණු ව්‍යවහාරයේ භාවිතාවුණු වචන අපිට භාවිතා කරන්න පුළුවන්. අපෙත් ඒක ඒ විදිහට යෙදෙනවා නම් දැන් භාග්‍යතුන් වහන්සේ දේශනාවන් වලදී වුණත් ඒ කාලේ භාවිතා වුණු වචන පාවිච්චි කරලා දැන් ඥාන සමාපatti අභිඤ්ඤා මේ කියන වචන භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්නත් කලින් ලෝකේ පහළ වෙලා තිබුණු වචන. ඉතින් පිරිසගේ පහසු පාවිච්චිය සඳහා ඒ වෙනකොට තියෙන වචනයක් අපි පාවිච්චි කරන එක ලේසි සුඛවබෝධයට නේද? එහෙම නැත්නම් අලුතෙන්ම වචනයක් හදුවා නම් එහෙම ඉතින් අර සමහරට ඒකත් ආපහු විස්තර කරන්න වෙහස ගන්න ඕන අවබෝධ කරගන්න කෙනාටත් අපහසුයි. ඒ හේතුව නිසා මේ ව්‍යාකරණයේදීත් ඒ විදිහටම කච්චායන මහරහතන් වහන්සේ මතක් කරන්නේ. ඉතින් එහෙමනම් ඒ කලින් තිබුණු ඒ වචන සුදුසු විදිහට යොදාගත්තර කමන්නේ කියලා ඉතින් දේශනා කරනවා. ඊට පස්සේ තුන්වෙනි සූත්‍ර වර්ගයේ තමයි විදි සූත්‍ර. විදි කියන එකේ තේරුම විධානයක් කියන එකයි. විධාන කිරීමක්. එතකොට මේ විධාන කිරීම දෙවර්ගයයි. එකක් තමයි වන්නුපාදන රූප. වර්ණයක් ඉපදවීම සඳහා විධානයක් කරනවා. මෙතනදී වන්නුපාදන කියන එක විස්තර කරන්නේ වන්නාගමෝ කියලා. වර්ණ ආගමයක්. ඒ කියන්නේ දැනට නැති දැන් අපි පද හදාගෙන යද්දී පද දෙකක් එකතු කරද්දී මැදට අකුරක් ඇතැම් විටක එකතු කරන්න වෙනවා. උදාහරණයක් ච අභිඤ්ඤා කියලා කියන්නේ අභිඥා 6 කියන එකයි. ච අභිඤ්ඤා. ඒ මැදට මූර්ධජ ලයන්නක් අලුතෙන් ගෙනල්ලා චල විඤ්ඤා කියලා පදයක් බුද්ධ දේශනාවේ තියෙනවා. එතකොට අන්නේ මැදින් ඒ ගේන අකුර අලුතෙන්ම අකුරක් එීමක්. අලුතෙන් අකුරක් එන අවස්ථාවන්. ඒ නිසා අන්නේ ඒකට තමයි කියන්නේ වර්ණ ආගමය කියලා. එතකොට අකුරක් අන්න අලුතෙන් ආවා. ඒක කියවෙන සූත්‍රයක් තමයි යවමදන තරලා චාගමා කියලා කියන්නේ. ඒක මේක වන්නුප්පාදන රූප විධාන සූත්‍රයක්. අපි කෙටියෙන් ඔච්චර විතර කියන්නේ අපි කියනවා විධි සූත්‍රයක් කියලා. ආගම විධාන සූත්‍රයක් කියලා අපි කියනවා. එතකොට ආගමයක් කියන්නේ අලුතින් පැමිණීමක්. ආගමන විගමන දෙපාර්තමේන්තුව කියලා කියන්නේ නේද? එතකොට දැන් අර ආගම කියලා කියන්නේ අලුතින් පැමිණීමක් කියන එකයි. එතකොට ඒ වගේ අකුරක් අලුතින් පැමිණීමක් ගැනත් විධානයක් කරන්න පුළුවන් මේ විධාන සූත්‍ර වලින් එක වර්ගයක්. පැහැදිලිද? එතකොට දැන් සූත්‍ර වර්ග ටිකනේ අපි කතා කරගෙන යන්නේ. එතකොට මේ විධි සූත්‍ර අතරේ තව වර්ගයක් තියෙනවා අභාව රූප. අභාව රූපයක් කියලා කියන්නේ එකක් තමයි, ඒකෙත් කොටස් දෙකයි. එකක් වෙන්න පුළුවන් නාසයක්. නාස කියලා කියන්නේ හිතලා කියමු බලන්න. ඔව් අකුරක් නැසීමක්. ඒ කියන්නේ අකුරක් ලොප් කරනවායි කියලා අපි කියන්නේ නේද? අකුරක් නැති කරන්න සූත්‍ර තියෙනවා මේ ව්‍යාකරණයේ. තියෙන අකුරක් අයින් කරන්න. සිංහලයේදී නිල්. ඔව් එතන නම් අකුරක් නැසීම නෙවෙයි. පාලි භාෂාවේ වචනෙම ගමු අපි. නීල උප්පල කියලා වචන දෙකක් තියෙනවා. නීල කියන්නේ නිල් පාටට, උප්පල කියලා කියන්නේ උපුල්. එහෙම නැත්නම් මහ නිල් මලට. එතකොට ওই දෙක එකතු වෙලා නීලුප්පල කියලායි වචනේ හැදෙන්නේ. නීලුප්පල කියලා වචනේ හදද්දී ඒ නීල කියන තැන තියෙන ලයන්නේ අග තියෙන අයන්න අයින් කරන්න වෙනවා. ලොප් කරන්න වෙනවා. එහෙම නැත්නම් කපලා දාන්න වෙනවා. නැති කරන්න වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ නාස කියලා. එතකොට අන්න ඒ අකුරක් නැති කිරීම සඳහා තියෙන විධාන සූත්‍ර තියෙනවා. ඒවට අපි කියනවා අභාව, එහෙම නැත්නම් නාස විධානයක්. එහෙම නැත්නම් අපි කියනවා ලෝප විධාන කියලාත් ඒකටම කියනවා. ලොප් කිරීමට විධාන කරනවා. මේ එහෙමනම් මේ අකුර අයින් කරලා මේ වැඩේ කරන්නකො කියලා විධාන කිරීමක්. උදාහරණයක් තමයි සරාසරි ලෝපං කියලා අපි පෙන්නලා තියෙන්නේ. ඒ වගේ අකුරක් අයින් කරන්න කියලා විධානයක් කරන සූත්‍රයක්. ඊට පස්සේ නිසේධ කියලා කියන්නේ එතනදී අර වගේ අකුරක් අලුතෙන් එන්නෙත් නැහැ. අකුරක් අයින් වෙන්නෙත් නැහැ. මේ දේ කරන්න එපා කියලා වැළැක්වීමක් කරනවා. පැහැදිලිද? කලින් අපි හිතමුකෝ දැන් උදාහරණයක් විදියට කලින් කියලා තියෙනවා මේ වගේ අකුරු දෙකක් එක ළඟ තිබුණොත් මුල් අකුර අයින් කරන්න කියලා. ඒ වුණාට පස්සේ තව සූත්‍රයකදී කියනවා හැබැයි මේ තැන්වලදී ඒ විදියට මකන්න එපා. මුල් ස්වරේ ලොප් කරන්න එපා. අන්න ඒ වගේ නිසේධයක් කරන වැළැක්වීමක් කරන සූත්‍ර. නිසේධ කියන එකේ අර්ථය වැළැක්වීම කියන එකයි. වැළැක්වීම. ඒතකොට කලින් කරන්න කියපු කාර්යයක් කරන්න එපා කියලා වැළැක්වීමක්. ඒතකොට ඒකෙන් අලුතෙන් අකුරක් එන්නේ නැහැ. තියෙන එකක් නැති වෙන්නේත් නැහැ. හැබැයි විධානයක් කරන්නේ විධානයක්ම තමයි. හැබැයි ඒ වුණාට ඒකෙන් කලින් කරපු විධානයක් වැළැක්වීමක්. ඒ නිසා අපි කියනවා නිසේධ සූත්‍ර. ඒකටම අපි කියනවා ප්‍රතිෂේධ සූත්‍ර කියලාත් කියනවා. උදාහරණයක් තමයි න. ඔව්. උදාහරණ සූත්‍රයක් දීලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා හතරවෙනි සූත්‍ර වර්ගය තමයි නියම සූත්‍ර. නේද? එතකොට ඒකේ අර්ථය ඒකට උදාහරණයක් තමයි අර පෙන්නලා තියෙන්නේ අයුවන්නානං ඡායෝ බුද්ධි කියන එක. ඒකයි තී අන්ති සීතමීම කියලා ඒක සම්පූර්ණ ලියලා නැහැ. එතනින් එහා පැත්තේ ඩොට් ටිකකුත් තියා ගන්න ඕන. ඒ සූත්‍ර දෙකක්. එතකොට ඒකෙන් නියම සූත්‍රයක් කියලා කියන්නේ මේකෙන් නියමයක් කරනවා. මෙන්න උදාහරණයක් විදියට ගත්තොත් අපි ක්‍රියාපද හදද්දී පාලි භාෂාවේ අගට එකතු කරනවා ආඛ්‍යාත ප්‍රත්‍ය මතක ඇති ති අන්ති සීත මීම තේ අන්තේ සේ ඌහේ ඒ මුහේ කියලා. එතකොට මෙන්න මේ විදියට යෙදෙන ඒ ආඛ්‍යාත ප්‍රත්‍ය යෙදෙන්න ඕන මෙන්න මේ තැන්වලයි. එතකොට ති අන්ති කියන දෙන්න ති කියන පදේ ප්‍රථම පුරුෂ ඒකවචනයි. අන්ති කියන්නේ ප්‍රථම පුරුෂ බහුවචනයි. ওই විදියට මේ තැන් නියම කරනවා. මෙන්න මේ ප්‍රත්‍ය යෙදෙන්නේ අසුවල් තැනයි. මේ ප්‍රත්‍ය යෙදෙන්නේ අසුවල් තැනයි. මෙන්න මේ විදිහට නියම කිරීමක් කරන සූත්‍ර වලට කියනවා නියම සූත්‍ර කියලා. පැහැදිලිද? එතකොට අසුවල් අසුවල් ප්‍රයෝගය මේ යෙදීම වෙන්නේ මේ තැන්වලයි කියලා නියමයක් කරන සූත්‍ර. ඊට පස්සේ අතිදේශ කියන එක අපිට ඔක්කොම විස්තර කරන්න බැරි වෙයි. මේක ටිකක් ලොකු විස්තරයක් තියෙන කොටසක්. කෙටියෙන්ම අතිදේශ සූත්‍ර කියන එකේ අර්ථය යමක් දැක්වීමක් කියන එකයි. යම් දැක්වීමක්. මේක ටිකක් එහාට ගියපුවම තමයි පැහැදිලි වෙන්නේ. ඒකට මේ අතිදේශ සූත්‍ර කියන එක ගැන ලොකු විස්තරයක් තියෙනවා. ඒ පොත්වල සමහරට පිටුවේ කමාරේ ලොකු විස්තරයක්. අපි උදාහරණ ටික දැනට තියාගෙන කෙටියෙන් මතක තියාගමු. මේ දේ කරන්න මේ අවස්ථාවේදී මෙන්න මේ විදියට සලකන්න, මෙන්න මේ විදියට දැක්වීමක් කරන සූත්‍රයක් තමයි අතිදේශ සූත්‍ර කියලා කියන්නේ. අපි ඉස්සරහට මේ අතිදේශ සූත්‍රයක් ආපු තැනකදී ඒ ගැන විස්තරේ කරන්නම්. එතකොට පැහැදිලි වෙයි. එතකොට ඒකේ කොටස් 6ක් තියෙනවා. ඒ ටිකත් ව්‍යපදේශ අතිදේශ, නිමිත්ත අතිදේශ, තං රූප අතිදේශ, තං සභාව අතිදේශ, සුත්ත අතිදේශ, කාර්ය අතිදේශ කියලා. එතකොට මේ
එකත් ආකාරය අනුව මේ විදිහට
කරන්න කියලා.
අර්ථ නියමය.
මේ තැනයි මේක යෙදෙන කියලා. ඒ වෙනස අපි උදාහරණයකට ආපුවම කතා කරමු. නැත්තම් තේරෙන්නේ නැහැ දැන්. මේක සමහරට ටිකක් එහාට ගියපහම තමයි මේක එකිනෙක දැන් වෙනස්කම් කියන්න මේ සූත්‍රයට එන්න ඕන. මේ සූත්‍රයේ විස්තරය කියලා ඊට පස්සේ මම කියන්නම්. මේ ආවේ අසවල් විදියේ සූත්‍රයක්. මේකේ අර්ථය අපි කලින් කියපු විදියට බලා ගන්න කියලා. පැහැදිලිද? ඊට පස්සේ 6 වෙනි සූත්‍ර වර්ගයේ තමයි අධිකාර සූත්‍ර කියලා කියන්නේ. අධිකාරයක්. ඔව්. දැන් අපි මේ ටික මකමුද? කවුරු හරි ලියාගත්තද එක්කෙනෙක් දෙන්නේ කරි? ලියාගෙන ඉවර අය පොඩ්ඩක් යටම කාර්යාති දේශ. කාර්යාති දේශ කමන්නේ. පස්සේ අපි ලියාගමු මේ ටික. අපි පස්සේ එහෙම නොත් ඉඩක් ලැබුණොත් සටහනක් හරි දෙන්න බලන්න. ඒ නිසා නැත්තම් වෙලා යන නිසා මේ තොට අධිකාර සූත්‍ර පියවනොත් මේ ටික මකමවා. මේ ලියන්න ඕනෙත් නේ ඉතිරි එක. අර ෂඩාකාරීත කන් ලියමුකෝ. තොට අධිකාර සූත්‍ර කියන එක කොටස් 3කට 6 කියලා ඉලක්කම දාගෙන ලියාගන්න. අධිකාර සූත්‍ර ලියාගෙන ඉවරනම් 6 අධිකාර සූත්‍ර. ඒකේ කොටස් 3යි. පළවෙනි එක සීහගතික. සීහගතික. දෙවෙනි එක මණ්ඩුක ගතික. මණ්ඩුක ගතික. මණ්ඩුක කියලා අහලා ඇති වචනේ නේද? ගෙම්බට කියන නම. හරි. එතකොට තුන්වෙනි වර්ගයේ යථානුපුබ්බික. යථානුපුබ්බික. යයන්න මහ ප්‍රාණ තායන්න යථානුපුබ්බික. එතකොට ඒ ටිකේ තේරුමත් අපි කෙටියෙන් දැනගමු. සීහ ගතික කියලා කියන්නේ ඒ සමහර සූත්‍රවල යෙදීම තියෙනවා. සමහර සූත්‍රයක බලපෑම ඒ සූත්‍රය තියෙන්නේ පහුවෙලා. හැබැයි ඒ වුණාට ඒ සූත්‍රය එන්න කලින් ඊට කලින් යෙදෙන සූත්‍රවලට ඒ සූත්‍රයේ කොටසක් සමහර විට ගන්නවා. මේ සූත්‍රයේ මෙහෙම කියපු නිසා මේ යෙදීම මෙතෙන්න ගන්න කියලා. හැබැයි ඒ සූත්‍රය තාම ඇවිල්ලා නැහැ. පැහැදිලිද කතාව? අපි තමු 50 වෙනි සූත්‍රයේ තියෙන කාරණාවක් 30 වෙනි සූත්‍රයේදී ගන්නවා. ඒ න්‍යායෙන් කොටසක්. මේ මෙහෙම කලින් කියපු ඒ අසුවල් සූත්‍රයේදී මේ විදිහේ කාරණාවක් කියවෙනවා. ඒකේ කියවෙන මෙන්න මේ කොටස සිංහ ගතියෙන් සීහ ගතියෙන් මෙතෙන්ද යොදා ගන්න කියලා. ඒ තැනකදී ඒ වචනින්ම කියනවා සිංහ ගතියෙන් මෙතෙන්ද යොදා ගන්න කියලා. ඒකට සිංහ ගතිය කියන එක ගැන විස්තර ගන්න හරියට සිංහා වටපිට බලලා හැම දිශාවක්ම හොඳට බලනවා වගේ. මේක කෙටියෙන් කියන අර්ථය ව්‍යාකරණයේ ඉදිරියේ පසුපස කියන හැම පැත්තටම බලපෑමක් කරන සූත්‍රයක් කියන එක. සීහ ගතිය ගතික කියන කර්තය ව්‍යාකරණයේ ඉදිරියටත් පසුපසටත් ඒකෙන් කෙරෙන ඒ කාර්ය කාර්ය හෝ ඒකේ යෙදෙන වචනයක බලපෑමක් තියෙනවා කියන එක. පැහැදිලිද? එතකොට මණ්ඩූක ගතික කියන එකේ තේරුම මණ්ඩූක කියන්නේ ගෙම්බට. දැන් ගෙම්බෙක් පැන පැන යද්දී මැදින් කොටසක් අතහැරෙනවානේ. පැහැදිලිද? දැන් මෙතන ඉඳන් පැනනම ඔන්න මේ කොටසේ අඩි නැහැ. එතන ඒ කොටස ගෑවිලා නැහැ. ඒ වගේ සමහර ව්‍යාකරණ සූත්‍ර තියෙනවා. ඒකේ ව්‍යාකරණ ප්‍රයෝගයක හෝ වචනයක සමහර විට බලපෑම එක සූත්‍රයක යෙදිලා ඊට පස්සේ ආපහු සූත්‍ර කීපයකදී ඒ යෙදීම යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ ආපහු පස්සේ තියෙන ආපහු සූත්‍රයක ඒ වචනය හෝ ඒ යෙදීමක් යෙදෙනවා. අපි ඒව ඉස්සරහට කතා කරද්දී උදාහරණ දෙකක් අපි කියනවා. එතකොට අන්නේ ඒ වගේ යෙදීම් තියෙන තැන්වලට අපි කියනවා මේකට මණ්ඩුක ගතික අධිකාරය. පැහැදිලිනේ. මන් හරියට ගෙම්බෙක් පැන පැන යනවා වගේ මේ වචනය ඊළඟ මෙතන එක සූත්‍රයක යෙදিলা ඊට පස්සේ ආපහු සූත්‍ර කීපයක යෙදෙන්නේ නැතුව ඊට පස්සේ ආපහු එක යෙදෙනවා කියන එකයි අර්ථය. ඊට පස්සේ යථානුපුබ්බික කියලා කියන්නේ යම් තැනකින් පටන් ගත්තද එතන ඉඳන් නිශ්චිත කාල සීමාවක් හෝ නිශ්චිත සූත්‍ර කීපයක් දක්වා ඒ කියන කතාවේ බලපෑම දිගටම සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු එක සූත්‍රයකදී කියනවා මෙන්න මේ වචනය මේ සූත්‍රයත් එක්ක යොදා ගන්න. සූත්‍රයේ අර්ථ කියද්දි මේ වචනය යොදා ගන්න කියලා සමහර විටක කියනවා ව්‍යාකරණ පොත්වල. සමහර විටක ඒ යොදා ගැනීම ඒ සූත්‍රයට විතරක් නෙවෙයි එතන ඉඳන් ඒ සූත්‍ර පහක් හයක් හෝ ඒ කාණ්ඩයක් ඉවර වෙනකන් හරි ඒ දිගටම ඒකේ යොදා ගැනීම කරන්නයි කියලා කියනවා. අන්න ඒ විදිහේ යෙදීමක් තියෙනවා නම් ඒකට තමයි කියන්නේ යතහනුපුබ්බික. පටන්ගත්තු තැන ඉඳන් යම් නිශ්චිත සූත්‍ර ප්‍රමාණයක් දක්වා අකණ්ඩව අතරක් නැර ඒ කියපු වචනය හෝ ඒ රීතිය හෝ දිගටම යෙදෙනවා කියන එකයි තේරුම. ඒතර මෙන්න මේ විදිහේ සූත්‍ර වර්ග 6ක් තියෙනවා. ඒ සූත්‍ර වර්ග 6න් අපි දැන් මේ කිව්වේ පළවෙනි සූත්‍රය. ඒතකොට සංඥා සූත්‍රයක්. නම් කරන සූත්‍රයක්. මෙන්න මේ 41 තමයි අකුරු කියලා කියන්නේ කියලා නම් කරන්න තියෙන සූත්‍රය. පැහැදිලි නේ? ඒ ටික කියන නිසා තමයි ওই 6ම කියන්නුනේ. හරි. අපි ඉතින් ටිකක් දැන් විස්තරේ කරපු නිසා ඉතින් ටික ඉක්මනට යනවා. අපි ওই ටික කියමු නේද? ලියන්න ඕන නැහැ. අපි පාලි වචන ටික පස්සේ හිමුනොත් දෙමු. දැන් මේ ටිකේ අර්ථ විතරක් කිව්වොත් ඇති නේ. හරි. ඒත් එක්කම සූත්‍රයක් විස්තර කරන්න ඕන ක්‍රම 6ක් ගැන කියවෙනවා ව්‍යාකරණයේදී කියනවා. ඒ සූත්‍රයක් විස්තර කරන්න ඕන ක්‍රම 6 ගැනයි ඒ 6 ගැන කියවෙන ගාථාවක් තමයි උඩම තියෙන්නේ. මෙතන ඡයන්නකුත් එකක් ලියවිලා නේ. සම්බන්ධෝච පදං චේති. ඒක අපි ලියාගමු. කමන්න. අය ලියන්නේ ඔයත් නේ. සම්බන්ධෝච පදං චේති පදත්තු පද විග්ගහෝ චෝදනා පරිහාරෝ ච චබ්බිදා සුත්තවන්නනා කියලා. එතකොට දැන් මේ ව්‍යාකරණයේ කියවෙන සූත්‍රයක් විස්තර කරද්දී ක්‍රම 6කින් විස්තර කරන්න ඕන. ඒ ක්‍රම 6 ගැන තමයි මේ කියලා තියෙන්නේ. මොනවද ඒ 6? පළවෙනි එක තමයි සම්බන්ධෝ කියලා කියන්නේ. ඊට පස්සේ තමයි පදං කියලා කියන්නේ. ඊළඟ එක පදත්තෝ, පද විග්ගහෝ, චෝදනා පරිහාරෝ. එතකොට මේ එක එකේ තේරුමත් අපි ඉක්මනට කියාගෙන යමු. සම්බන්ධෝ කියන එක විස්තර කරන්නේ සුත්තේ පුබ්බාපර පදානං ඒක වාක්‍යතාය යෝජනා සම්බන්ධෝ. එතකොට සම්බන්ධෝ කියලා කියන්නේ දැන් මේ සූත්‍රයේ තියෙන වචන ටිකක් තියෙනවා. දැන් පළවෙනි සූත්‍රේ නම් වචන 6-4ක් තිබුණා. ඒ වචන 4 කොහොමද අර්ථ ගැලපෙන විදියට එකිනෙකට සම්බන්ධ කරලා දැන් තියෙන පිළිවෙලටම නෙමෙයි සමහරට අර්ථය අපි කියන්න ඕන. ඒ පද මාරු කරලා සමහරට අර්ථ ගන්න ඕන. දැන් බුද්ධ දේශනාවේ තියෙන සූත්‍රවලත් සූත්‍ර දේශනාවක හෝ ගාථාවකත් ඒ විදියයි. අපි මේ පද අර්ථ ගැලපෙන විදියට පද එකට සම්බන්ධ කරලා කියන්න ඕන. අන්න ඒ විදියට පදයකට සම්බන්ධ කරලා කීමට තමයි කියන්නේ සම්බන්ධෝ කියලා. එතකොට පදං කියලා කියන්නේ ඒක විස්තර කරනවා සුත්තේ පදච්ඡේද වශයෙන් පදං වීදිතබ්බං. එතකොට මේ සූත්‍රයේ තියෙන පද සංදි කරලා සමහර විට තියෙන එකට එහෙම නැත්නම් සමාස කරලා හෝ එකට අපිට සමහරට පද වෙන වෙනම තේරුම් ගන්න අමාරු විදිහට නම් තියෙන්නේ. ඒ පද එකින් එක වෙන් කරලා කීවට තමයි කියන්නේ පදං කියලා. දැන් අපි කියද්දි කිව්වා අක්කරා යනුද අපි යනුද ආදයෝ යනුද ඒක චත්තාලීසං යනුද පදයෝය කියලා කිව්වා. එහෙදි අන්න ඒ විදිහට වෙන් කිරීම තමයි මෙතන පදං කියලා කියන්නේ. පදත්වෝ කියලා කියන්නේ සුත්තත්ව වශයෙන් පදත්වෝ වේදිතබ්බෝ කියලා. එතකොට සූත්‍රයේ අර්ථ විදියට මේ පදයන්ගේ අර්ථ දැක්වීම ඒ සූත්‍රයට ගැලපෙන විදියට පද ඊට පස්සේ අපි ඒ විදියට කියලා ආපහු මේ ටික එකට ගලපලා අර්ථ වෙන වෙනම කියනවා. මේ ගලපලා සූත්‍රයේ අර්ථ කියනවා. එහෙදි නේ? අපි කියද්දි කිව්වා ඒ ටික. එතකොට අපි ඉස්සරහටත් ඒ ටික කතා කරද්දි කියමු අපි මේකයි මේ කියන්නේ කියලා. ඒ විදියට සූත්‍රයට ගැලපෙන විදියට ඒ පදයේ අර්ථ ගලපලා කීම තමයි පදත්වෝ කියලා කියන්නේ. පද විග්‍රහෝ කියන්නේ සුත්තේ විජ්ජමාන සමාස තද්දිත කිතක පදානම් සමාස විග්‍රහ වාක්‍ය දස්සන විග්‍රහෝ. එතකොට මේ සූත්‍රයේ යෙදෙන පද හැදිලා තියෙන්නේ කොහොමද? ඒ පදේ අර්ථය මොකක්ද කියන එක විස්තර කරලා කීම තමයි පද විග්‍රහය කියලා කියන්නේ. අපි ඒක හැබැයි සියල්ලෙන් සියල්ල මෙතනදී කිව්වේ නැහැ. ඒතර මේකට අදාළව දැන් අපි පළවෙනි සූත්‍රයේදී නම් අක්කරා කියන පදය අපි ඒක නිකන් කිව්වා මේක කිතක පදයක් ප්‍රථම බහුවචනයි කියලා. හැබැයි ඒක හැදිලා තියෙන්නේ කොහොමද? අපි ඒ ටික කිව්වා. හැබැයි ඒකේ තව විස්තරයක් කියවෙනවා. කොහොමද මේ පදේ හැදුනේ? නක්කරන්තිති අක්කර න නිපාතය පූර්වක කර ඇති කර ධාතුවෙන් තමයි මේක හැදුනේ. ඔන්න ඔය විදියට. එතකොට අපි කියලා කියන්නේ නිපාතයක්. ඔය විදියට ඒ ටික කිව්වා. හැබැයි තවත් මේකේ මේ පද හැදුණු විදියත් එක්ක විස්තර කරලා කීම තමයි පද විග්‍රහය කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට සමාස පදයන් නම් මේ සමාසයේ හැදුනේ කොහොමද කියලා ඒ ටික කියන එක. දැන් අපි හැම එකක්ම දිගට කියන බලාපොරොත්තු වෙන්නේ. හේතුව තමයි දැන් මේ තත්ත්ව දීපිකා වගේ මේ පොත්වල මේකේ දැන් පිරිස බලනවත් මම හිතන්නේ මේ වගේ ඒ ටික වෙන් කරලා විස්තර කරන පැහැදිලි කරලා කියලා තියෙනවා. ඒ නිසා අපි මේ ඔක්කොම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හුරු වෙන්න අර මුල් ටික ටිකක් අපි කියාගෙන යනවා. මේ පද විග්‍රහය ආදී අත්හැරලා ඒ ටික කියන්න ගියොත් ගොඩක් වෙලා යන නිසා ඉතින් මුල් අනික් කාරණා තියෙනවා. ඒ වගේ අපහැදිලි තැනක් තිබුණොත් අහන්න. පැහැදිලිද? එතකොට චෝදනා කියලා කියන්නේ සුත්තේ පදානම් ප්‍රයෝජනාදි පුච්චන චෝදනා. එතකොට මේ සූත්‍රයේ මේ පදයේ යෙදුනේ ඇයි? ඒ විදිහට ප්‍රශ්න අහන එකට තමයි කියන්නේ චෝදනා කියලා. දැන් ඒක කරන්නේ අපි ප්‍රශ්න අහන. ඇයි මේක මෙහෙම යෙදුනේ කියලා. ඒකට තමයි කියන්නේ චෝදනා කියලා. එතකොට පරිහාර කියලා කියන්නේ ඉතින් අහලා උත්තර දෙන්නේ නැත්නම් අපිව උත්තරක් දෙනවා නේද? පරිහාර කියලා කියන්නේ ඒකට ගැළපෙන උත්තර දීම. ඒකයි කිව්වේ සුත්තේ පදානම් සාත්‍යකතාදි දස්සන වශයෙන් පරිහරණම් පරිහාරු. එතකොට මේකේ ඒ පද මේ විදියට යෙදීම මේක ගැළපෙන විදියට මේ පද යෙදුවා. ඒ නිසා මේක නිවැරදිව රචනා මේ අර්ථයෙන් නිවැරදිව ඒ අර්ථය ගැළපෙන රචනා කරපු සූත්‍රය මෙන්න මේ විදියට ඒකේ පදවල යෙදීමේ සාර්ථක බව නිවැරදිව මේ පද යෙදුණයි කියන ඒ විස්තර පැහැදිලි කිරීම තමයි පරිහාර කියලා කියන්නේ. ඊට මේ ටිකේ මොනවා හෝ දැන් අපි ওই ටික කතා කරලා ඊට ටික ටිකක් අපි ඊට ආපහු මේකින් එක ලොකුවට විස්තර කරන්න යන්නේ. මේකේ අපහැදිලිකමක් තියෙනවා අහන්න බලන්න ඉක්මනට. ද කියපු කිසිම දෙයක් තේරුන්නේ නැද්ද? තාම ඉතින් අපි අතරම සූත්‍රය වල විස්තර වලට කතා කරන්න ආවේ නැහැ. තව මොනවා හෝ අපහැදිලි තැන් තිබුණා නම් අහමු බලන්න. ඔව් පරිහාර කියන්නේ අහපු ඒවට උත්තර දීම ඇත්තටම. දැන් ශිෂ්‍යෝ අහන ප්‍රශ්නයකට හෝ වේවා එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන්ම මේ සූත්‍රයේ තියෙන ප්‍රයෝජනේ මොකක්ද කියන එක ගැන විස්තර කරලා උත්තර දීම තමයි මෙතන පරිහාර කියලා කියන්නේ. අපි හිතමුකෝ දැන් මේ පළවෙනි සූත්‍රය කියලා. ඇයි මේ පළවෙනි සූත්‍රය රචනා කළේ කියලා අපි ප්‍රශ්නයක් අහනවා. ඊට පස්සේ අපිම උත්තරයක් දෙනවා. ඉතින් මේ පාලි භාෂාවේ තියෙන්නේ අකුරු 41යි කියන එක ගැන පෙන්වන්න. ඒක ගැන නියම කරලා කියන්න. මෙන්න මේ අකුරු 41යි තියෙන්නේ කියලා මෙන්න මේ 41ට මේවා තමයි අකුරු කියලා ඒවට නමක් දෙන්න තමයි මේ සූත්‍රය රචනා කළේ. අන්න ඒක තමයි උත්තරය. ඒක තමයි පරිහාරය. අද වෙන් කරලා කියනවා. තව මොනවා හරි ගැටලු තියෙනවද? අරිය විලාසයස්ම. මේ වගේදී ඒ පොත්වල විස්තර කෙරෙනවා. ඊට පස්සේ මේ ෂඩාකාරයේ විස්තර කෙරෙනවා. අපි ඒක ඉඩ ලැබෙන විදිහට ඒ ටිකක් මුල් ටිකේ ටිකක් උරු වෙන්න කතා කරගෙන යමු. හරි, එහෙමනම් ඊට පස්සේ දැන් අපි පළවෙනි සූත්‍රයෙන් කතා කරපු විස්තරයට එමු. එතන කතා කරේ අක්කරාපාදෝ ඒක චත්තාලිසං අකුරු 41ක් තියෙනවා පාලි භාෂාවේ. එතකොට ඒකේ තව කියවුණා සුත්තන්තෝපකාරා කියලා වචනයක් නේ. මොකක්ද ඒකේ තේරුම? සූත්‍රයන්ට උපකාරක. එහෙම නැත්නම් පිටක 3ට භාගිතුන් වහන්සේගේ ධර්මයන් විස්තර කරන්න උපකාරක අකුරු 41ක් තියෙනවා. ඒකයි මේකේ අර්ථය. එතකොට ඒ 41 අපි කිව්වනේ. ඊට පස්සේ මේ අකුරු ඉස්සරහට තවත් බෙදීම් වලට වෙන් කරලා පෙන්නනවා. ඒ ටික තමයි ඊළඟ සූත්‍ර වලින් කියෙන්නේ. අපි ඒ ටිකත් බලාගෙන ගිහින් ඊට පස්සේ කතා කරන එක ලේසියි වගේ නේද? ඊට පස්සේ අපි අර අකුරු ඒ එකින් එක වෙන් වෙන විදි ගැන කතා කරගෙන යමු. එහෙනම් දෙවෙනි දැන් ඊට පස්සේ බලාගන්න දැන් මේ සූත්‍රය කියවද්දි කොහෙද මේ කියන්නේ කියන එක දැන් මේ පොතේ තියෙන එකක්ම තමයි කියන්නේ. ඒ ටික දැන් බලාගමු. දැන් අද දුන්නේ මේ අලුත් පොත්වල නම් දෙවෙනි පිටුව තමයි දැන් කියවන්න යන්නේ නේද? දෙවෙනි පිටුවේ නේ. දෙවෙනි පිටුවේ අංක 2 දාලා ඇති සූත්‍රයක් පටන් ගන්නවා තත්ථෝ දන්තා සරා අට්ඨ කියලා. ඒක තමයි එතකොට දැන් අපි කියන්න යන්නේ. හරි නේද? එන්න පටන් ගමු.
තත්ථෝ දන්තා සරා අට්ඨ තත්ථ අක්ඛරේසු උකාරාන්තා අට්ඨ සරා නාම තත්තේති වත්තති. තත්ථෝ දන්තා සරා අට්ඨ යනු ස්වර සංඥා සූත්‍රය. තත්ත්‍රයන්ද ඕදන්තා යන්ද සරා යන්ද අට්ඨ යන්ද පද යෝය පද සතරකි. තත්ත ඒ අක්ෂර 41 අතුරෙහි ඕදන්තා උකාරය අන්ත කොට ඇති අට්ඨ අකුරු අට සරා ස්වරයෝ නම් වෙත්. තත්ත්‍යනු සප්තමී අර්ථේහි නිෂ්පන්න නිපාතේකි. ඕදන්තා යනු අකාරාන්ත පුල්ලිංග සමාසාන්ත ප්‍රථමා බහුවචනයි. සරා යනු අකාරාන්ත පුල්ලිංග කිතකාන්ත ප්‍රථමා බහුවචනයි. අට්ඨ යනු අකාරාන්ත පුල්ලිංග සංඛ්‍යා ශබ්ද ප්‍රථමා බහුවචනයි. මුර්තියක් කියන්න. තත්ත අක්කරේසු ඔකාරාන්තා අට්ඨ සරා නාම. තත්ත අක්කරේසු ඒ අක්ෂර 41 අතුරෙහි ඔකාරාන්තා ඕකාරය අන්ත කොට ඇති අට්ඨ අකුරු අට සරා නාම ස්වරයෝ නම් වෙත්. තත්ත ඉති වත්තති. තත්ත යන්න මසු සූත්‍රයේහි වැටේ.
එතකොට මේ දෙවෙනි සූත්‍රයෙන් ඒ කියන්නේ මොකක්ද? තත්තෝ දන්තා සර අට කියන එකේ. එතකොට මේ දැන් තත්තෝ දන්තා කියලා එක වචනයක් වගේ ඉන්නේ තියෙන්නේ. හැබැයි යෝක වෙන් වෙනවා තත්ත ඕ දන්තා කියලා. ඒකයි අපි අර පද වෙන් කරලා කිව්වේ. එතකොට ඒකේ තේරුම කෙටියෙන් කිව්වම තත්ත කියන එකේ තේරුම අර කලින් කිව්ව අකුරු අතුරින් කියන එකයි. එතකොට සප්තමී පදයක් මේක නිර්ධාරණ අර්ථයෙන් ගන්න ඕන. තත්ත. එතකොට ඒ අක්ෂර සමූහය අතුරින් අර 41 අතුරින් ඕ දන්තා ඕකාරය කෙලවර කොට ඇති අට අට දෙනා සර. දැන් අපි අර කලින් කියපු එක දැන් මතක තියාගන්න. ආපහු කලින් පිටුව පෙරලා ගන්න ඕන. එහා පිටුව බෝඩ් එක අපි ගෙනාවා නේද? කොයි ගෙනාවු? ඩොටි අකුරු ටික පිළිවෙලක් තියෙනවා. ඒ අකුරු 41 පිළිවෙලට තිබ්බම අයන්නේ ඉඳන් ඕ දන්තා කියන එකේ තේරුම ඕ අර පුටු වලින් තමයි. ඕකාරයෙන් අවසන් වෙන කියන එකයි. පේනවා ඇති. අර උඩින්ම තියෙන්නේ අයන්නේ ඉඳන් ඕ යන්න වෙනකම්. ඒ තියෙන අටට අපි නමක් දෙනවා සරා කියලා. සරා කියන්නේ ස්වරයෝ කියන එකයි. එතකොට ඒ සරා කියන පද ඒවත් අන්වර්ථනාම. අපි ඒව ඔක්කොම විස්තර කරන්න යන්නේ නැහැ. එතකොට මේ තත්ත කියන එකේ තේරුම ඒක නිපාත පදයක්. ත ශබ්දයෙන් පස්සේ තද්දිත මහ ප්‍රාණත ප්‍රත්‍යේකතු වෙලා ත කියලා තියෙනවානේ සර්වනාම පදයක්. සෝතේ තන්තේ කියලා හැදෙන්නේ. එතකොට අන්න ඒ ත ශබ්දයෙන් පස්සේ මහ ප්‍රාණත ප්‍රත්‍යේකතු වෙනවා තද්දිත පදයක් විදිහට. එතකොට ඒකේ තේරුම එහි කියන අර්ථය. පැහැදිලිනේ? එහි තත්ත. ඒත් එක්කම සප්තමී අපි අහලා තියෙනවා නිද්ධාරණ අර්ථයකුත් තියෙනවා සප්තමී අර්ථය. එතකොට මෙතනදී වඩා ගැලපෙන්නේ නිද්ධාරණ අර්ථය. ඒ නිසා තමයි පොත්වලත් එක පින්නලා තියෙන්නේ ඒ අක්ෂර අතුරෙන් කියලා. නේද? ඒ අක්ෂර අතුරෙන්. ඕ දන්තා කියන එකේ තේරුම ඕකාරය කෙලවර කොට ඇති. දැන් ඕකාරයෙන් ඉවර වෙන මුලින්නම් කියවන් යද්දී ඕ වලින් ඉවර වෙන අකුරු 8 කියන එකයි තේරුම. මුලින්නම් කියන්නේ 8ක්ද තියෙන්නේ? ඔව් 8යි තියෙන්නේ. ආ ඉ උ ඒ ඕ ඔය 8. ඒ 8ට අපි නමක් දෙනවා ස්වරයෝ කියලා. ඒතර මේ සරා කියන වචනේ විස්තර කරනවා ඔයක කලින් ඕ දන්තා කියන එක විස්තර කරන්නේ ඕ අන්තෝ යේ සන්තේ ඕ දන්තෝ ඕ දන්තා. එතකොට ඕකාරය අවසන් කොට ඇත්තේ යම් අවසානයට ඇත්තේ යම් කාණ්ඩයකටද ඊයට කියව ඕ දන්තා කියලා. එතකොට සරන්ති ගච්ඡන්ති ඉති සරා කියලා ස්වර කියන එකට නමක් දෙනවා අන්වර්ථ නාමයක්. එතකොට එහෙම නැත්නම් ව්‍යංජනේ සරා පින්ති ඉති සරා කියන්නේ ව්‍යංජන උසුරවන නිසා මේ ස්වර කියලා මේවට නම දෙනවා. දැන් සිංහලේ අපි නම් කියනවා ස්වර ව්‍යංජන කියලා. ඒවට තේරුම් තියෙනවා. ඒවත් දැනගන්න ඕනේ. දැන් ස්වර කියලා කියන්නේ ඒ ව්‍යංජන උසුරවන නිසා. ඒ ස්වර නිසා තමයි ව්‍යංජනය උසුරවන්න පුළුවන් වෙන්නේ. දැන් අපි ව්‍යංජන කියන්නේ මොනවද? එතන යට තියෙන ඒවා. ඔය හැම එකෙම හැබැයි ඒ ව්‍යංජනය විතරක් නෙවෙයි ඔය ලියලා තියෙන්නේ. ස්වරයත් එකතු කරලා අයන්නක් එකතු කරලා තමයි ඔය කයන් ලියලා තියෙන්නේ. ශුද්ධ ව්‍යංජනේ තමයි ඒකට ව්‍යංජන කියලා කියන්නේ හල් අකුරට. අපි හල් කිව්වට ඇත්තටම ඒ යෙදීම දැන් වෙනස් විදිහට යෙදিলা තියෙන්නේ. දැන් මේ විදිහට යෙදෙන එකට තමයි අපි කියන්නේ ශුද්ධ ව්‍යංජනය කියලා. මේක කියමු බලන්න. ලේසිද කියන්න? අමාරුයි. හැබැයි මේකට අයන්නක් එකතු කරපුවාම ඒක සමානයි. පැහැදිලිනේ? එතකොට කියන්න ලේසි. ක උක් අ ක. ඒ විදිහට අර ව්‍යංජනය උසුරවන්න උපකාරවත් වෙන නිසා ව්‍යංජනය පහසුවෙන් උසුරවන්න හේතු වෙන නිසා මෙන්න මේ අකුරු ටිකට කියනවා මේ අටට ස්වරයෝ කියලා. පැහැදිලිනේ? රන්න අන්වර්ථ නාමයක් තවත්. එහේ මේවා අටක් තියෙනවා. ඒ ටික ගැන තමයි ඒ දෙවෙනි සූත්‍රයෙන් කිව්වේ. අපි
අන්වර්ථ
ඒකත් මේ ව්‍යංජන උසුරවන ගුණයකෙත් තියෙනවා. අයන්නේත් තියෙනවා. ස්වරයක් කියන අර්ථය ස්වර කියන එකනේ අන්වර්ථ නම. අයන්නත් ස්වරයක්. ඇයි ස්වර උනේ? අයන්නත් මේ ව්‍යංජන උසුරවන්න උපකාරවත් වෙනවා. දැන් මේ අයන්න කියන එක නෙවෙයි අන්වර්ථ නාමය කිව්වේ. ස්වර කියන
එක. දැන් ඉන්නේ කියන
හින්දා ඒ ඔක්කොටම කියනවා ස්වර කියලා. හරි. ඊළඟ එකත් අපි එහෙම කියමු නේ.
එහෙනම්
බුදුස් අයන්න කියලා නම් කරද්දී සංඥා මේ රූල්
එක.
ඔව්. ආ ඊට පස්සේ අගටම අපි කිව්වා තත්ත ඉති වත්තතේ කියලා කොටසක් තියෙනවා. පොති තියෙනවද එහෙනම්? අන්තිමට දැන් ඔය කියපු එක නවත්තපු දැන්. තත්ත ඉති වත්තතේ. ඒකේ තේරුම තත්ත කියන වචනේ ඊළඟ සූත්‍රයත් එක්ක යොදා ගන්න ඕන කියන එකයි. ඊළඟ සූත්‍රයේ අර්ථ කියද්දී මෙන්න මේ තත්ත කියන වචනයත් එකතු කරලා තමයි ඒකේ අර්ථ කියන්න ඕන. එතකොට මේ වත්තතේ කියන වචනය ගැන තව විස්තරයක් තව පෙරණි පොතක් තියෙනවා ගඩලාදීනි සන්නය කියලා. ඒකේ විස්තරයක් කරනවා වත්තතේය ඒවය යන දෙශබ්දයෙන් දැක්වූ දෙය කීප සුතුරක් හා සම්බන්ධ කරනු ලැබේ. අධිකාර ශබ්දයෙන් දැක්වූ දෙය බොහෝ සුතුරාහා යයි දත යුතුයි කියලා. මේ පැරණි වචන කෙටියෙන් කියන්නේ දැන් වත්තතේ කියලා වචනයක් කිව්වනම් මේ පද වත්තතේ කියන එකේ තේරුම ඉස්සරහා පද ඉස්සරහට එන සූත්‍ර එක්කත් සම්බන්ධ කරගන්න මේ වචනේ කියන එකයි. එතකොට මේ තත්ත ඉති තත්ත කියන වචනය ඉස්සරහට එන සූත්‍රات එක්ක සම්බන්ධ කරගන්න කියන එකයි. එතකොට මේ තත්ත කියන එකේ තේරුම ඒ අකුරු අතරින් කියන එකයි අර්ථය. පැහැදිලිනේ? ඒ අකුරු අතරින්. එතකොට ඒ කියපු ටික ඊළඟ එකට ඊළඟ සූත්‍රෙදිත් යොදා ගන්න. අර්ථය ගන්න ඒ අර්ථ කියන එකයි කියන්නේ. අපි ඒක දාලා ඉස්සරහට අර්ථය කියද්දි පැහැදිලි වෙයි.
ලඝුමත්තා සයෝ රස්ස තත් සරේසු ලඝුමත්තා අ ඉ උ ඉති සයෝ රස්ස ලඝුමත්තා තයෝ රස්ස යන් රස්ස සංඥා සූත්‍රය ලඝුමත්තා යන්ද තයෝ යන්ද රස්ස යන්ද පදයෝය පද තුනකි තත් ඒ අකුරු අතුරින් ලඝුමත්තා
ඔව් මෙතන තත් කියදි ඒ ස්වර අතුරින් කියලා
ඒ ස්වර අතුරින් ලඝුමත්තා ලඝුමාත්‍ර වූ තයෝ අකුරු තිබෙන රස්ස රස්වේව නම් වෙත් තත් සරේසු ලඝුමත්තා ආ ඊ උ ඉති තයෝ රස්ස තත් සරේසු ඒ ස්වරයන් අතුරින් ලඝුමත්තා ලඝුමාත්‍ර වූ ආ ඊ උ ඉති තයෝ ආ ඊ උ යන අකුරු පිළිගෙන රස්ස රස්වේ වූ නම් වේ
පද විග්‍රහය
ලඝුමත්තා යන් අකාරාන්ත පුල්ලිංග සමාසාන්ත ප්‍රථමා බහුවචනයි තයෝ යන් අකාරාන්ත පුල්ලිංග සමාසාන්ත සංඛ්‍යා ශබ්ද
මේක ඉකාරාන්තයි
ඉකාරාන්ත පුල්ලිංග සංඛ්‍යා ශබ්ද ප්‍රථමා බහුවචනයි රස්සා යන් අකාරාන්ත පුල්ලිංග කිතකෝ තද්දිත
කිතක කිතක කියලා කියන්නේ
කිතකාන්ත ප්‍රථමා බහුවචනයි
තද්දිත වෙන්න පුළුවන්
කිතක හෝ තද්දිත.
එතකොට මේ ඊළඟට විස්තර කරන්නේ පාලි භාෂාවේ යෙදෙන කෙටි අකු කෙටි ස්වර තුනක් තියෙනවා කියන එක ගැන විස්තර කරන්න. දැන් අපි ස්වර කීයක් කිව්වද? 8ක් කිව්වා. ඒ ස්වර 8 අතුරින් ස්වර තුනක් තියෙනවා. ඒවට අපි නමක් දෙනවා රස්ස ස්වර කියලා. පාලි වචනේ රස්ස. ඒකට සිංහලෙන් කියන වචනේ රස්ස. ඒක කියන්න අමාරු නිසා අපි කියමු කෙටි අකුරු කියලා. නේද? කෙටි අකුරු. කෙටි කියන එකේ අර්ථය ඒක මාත්‍ර, එක මාත්‍රාවක් තියෙන. මේ ටිකේ නම් එක මාත්‍රාවක් තියෙනවා. මාත්‍රාවක් කියන්නේ මොකක්ද කියන එකත් ඉක්මනට අපි කියමු. පොත්වලදී විස්තර කරන්නේ ඇසිපිය හෙලීම, අසුරු ගැසීම, විදුලි පතනය. ඒ වගේ කෙටි කාලෙකින් වෙන දෙයක් තියෙනවා නම් ඒ වගේ කෙටි කාලයකට මාත්‍රාවක් කියලා සලකනවා. ඒ වගේ කෙටි කාලයක්. දැන් අපි අසුරක් ගන්නවා කියන්නේ මේ ඇඟිලි මෙයා කරලා ගන්නේ නේද? ඒකට අන්නේ ඒ කාලයක්. ඉතින් කෙසේ හෝ අපිට කෙටියෙන් මතක තියාගන්න තියෙන්නේ අපි සාමාන්‍යයෙන් කෙටියෙන් අකුරක් හඬවන කාලය තියෙන අ කියති. ගත වෙන කාලය. ඒකට තමයි කියන්නේ එක මාත්‍රාවක්. එතකොට මාත්‍රා දෙකක් කියලා කියනවා ආ. එතකොට අන්න මාත්‍රා දෙකක් අර වගේ දෙගුණයක් කාලෙකට වෙනවා. එතකොට අන්න ඒ විදිහේ කෙටියෙන් හැඬවෙන අකුරු තියෙනවා තුනක්, පාලි භාෂාවේ ස්වර තුනක්. ඒ තුනට අපි නමක් දෙනවා රස්ස ස්වර. කෙටි අකුරු, කෙටි ස්වර කියලා. මොනවද මේ කෙටි අකුරු තුන, කෙටි ස්වර තුන? ආ ඊ උ. හරි. ඊට පස්සේ බලමු ඊළඟට මොකද කියන්නේ කියලා. නේද?
අර සුද්ධ ව්‍යඤ්ජනේ මාත්‍රා භාගය.
භාගය. ඔව්. අපි ඒකත් දැනගන්න ඕන මේ සුද්ධ ව්‍යඤ්ජනයකට කියන ව්‍යඤ්ජනයක් මාත්‍රා භාගයයි. එතකොට මේ කෙටි අකුරු තුනට එක මාත්‍රාවයි. දීර්ඝ අකුරු වලට මාත්‍රා දෙකයි කියන එකයි කියන්නේ.
අඤ්ඤේ දීඝා තත්ත සරේසු රස්සේ හඤ්ඤේ දීඝා සංයෝගතෝ පුබ්බේ ඒ ඕ රස්ස ඊයෝ චන්තේ ක්වචි අනන්තරා ව්‍යඤ්ජනා සංයෝගෝ එත සෙයෝ ඔට්ටෝ සුති අඤ්ඤේ දීඝා යන් දීර්ඝ සංඥා සූත්‍රයි. අඤ්ඤේ යන්ද දීඝා යන්ද පදයෝය පද දෙකකි. තත්ත ඒ ස්වර අතුරින් අඤ්ඤේ අඤ්ඤ අකුරු දීඝා දීර්
රස්වයන්ගෙන් අඤ්ඤ වූ
රස්වයන්ගෙන් අඤ්ඤ වූ අකුරු දීඝා දීර්ඝ නම් වේ. අඤ්ඤේ යන් අකාරාන්ත පුල්ලිංග කරුණාම ප්‍රථමා බහුවචනයි. දීඝා යනු අකාරාන්ත පුල්ලිංග කිතකාන්ත හෝ තද්දිතාන්ත ප්‍රථමා බහුවචනයි. තත්ත සරේසු ඒ ස්වරයන් අතුරින් රස්සේහි අඤ්ඤේ රස්වයන්ගෙන් අඤ්ඤ වූ අකුරු අකුරු දීඝා දීර්ඝයෝ නම්බේ. සංයෝගතෝ පුබ්බේ සංයෝගයකට పూర్ව වූ ක්වචි ඇතැම් තැනක ඒඕ රස්සා ඉව ඒඕ රස්ව අකුරුමින් උච්චන්තේ උසුරුවක්
උසුරුවනු ලැබෙත්
උසුරුවනු ලැබෙත්. අනන්තරා ව්‍යඤ්ජනා සංයෝගෝ අනන්තරා ස්වරයෙන් අතරක් නැති ව්‍යඤ්ජනා ව්‍යඤ්ජනයෝ සංයෝගෝ සංයෝගෝ නමි. එත් සෙයෝ ඔට්ටෝ සොති යනු උදාහරණයි.
හරි. ඊට පස්සේ මේ විස්තර කරන්නේ දැන් අපි මේ ස්වර කීයක් කතා කළාද? ඔක්කොම ස්වර? ඔව් 8යි. හැමෝගෙම ඇහෙන්නේ නැහැ. නේද? ඒකෙන් අපි කීයකට කෙටි ස්වර කියලා නම් දුන්නද? එතකොට තව ඉතිරි කීයේද? ඒ පහට අපි නමක් දෙනවා. දීර්ඝ ස්වර කියලා. අන්න ඒක ඒ දීර්ඝ ස්වර මේ පහ දීර්ඝ ස්වරයි කියලා නම් කරන්න කරපු සූත්‍රය තමයි අඤ්ඤේ දීඝා කියලා කිව්වේ. එතකොට අපි මුලින්ම මේ 41 අකුරුයි කියලා නමක් දුන්නා එක සූත්‍රයකින්. ඒකෙන් 8ක් අරගෙන ඒ 8ට ස්වරය කියලා නමක් දුන්නා. ඊට පස්සේ ඒ 8 අතුරෙන් අකුරු තුනක් අරගෙන අපි ඒකට නමක් දුන්නා කෙටි අකුරු. එහෙම නැත්නම් රස්ස අකුරු කියලා. රස්ස ස්වර කියලා. එතකොට ඉතිරි වෙන ඉතිරි ස්වර පහට අපි නමක් දුන්නා දීර්ඝ ස්වර කියලා. පැහැදිලි නේ? මොනවද මේ දීර්ඝ ස්වර? එතකොට ඒ කියපුව පහට කියනවා අපි දීර්ඝ ස්වර කියලා. ඒත් එක්කම තව කාරණාවක් කිව්වා. සංයෝගයකට කලින් තියෙන ඒ කාර්යයත් ඕ කාර්යයත් පාලි භාෂාවේදී ඇතැම් විටක රස්සං ඉව උච්ඡන්ති. කෙටි එකක් රස්සා ඉව උච්ඡන්ති. කෙටි විදියට උසුරවනු ලැබෙත් කියලා. ඒකට මෙතනින් මේ කිව්වේ මොකක්ද? දැන් ඒ කාර්යයත් ඕ කාර්යයත් පාලි භාෂාවේ නිත්‍ය වශයෙන් දීර්ඝයි. දීර්ඝව තමයි ඒ ඕ දෙන්නම අපි උසුරවන්න ඕන. හැබැයි ඇතැම් තැන් තියෙනවා, හැමතැනමත් නෙවෙයි, බැඳි අකුරකට කලින් ආවම කෙටියෙන් තමයි උච්චාරණය වෙන්නේ. ඒකට උදාහරණ දෙකක් තමයි, උදාහරණ හතරක් තමයි මේ පෙන්වන්නේ. එතකොට මේ පළවෙනි උදාහරණේ මුල් උදාහරණ දෙකම ඒ කාර්යයක් කෙටියෙන් උච්චාරණය වෙන උදාහරණ දෙකක්. ඒකේ මුලින්ම පෙන්ලා තියෙන්නේ ශුද්ධ ස්වරය විතරක් යදලා, දෙවෙනි උදාහරණේ ව්‍යංජනයක් එක්ක එකතු වුණ ඒ කාර්යය කෙටියෙන් උච්චාරණය වෙන එකට උදාහරණයක්. ඒකට එත් කියදී අපි ඕක කියන්නේ නැහැ, ඒත් කියලා කියන්නේ නැහැ. උච්චාරණය කරන්නේ එත් කියලා. සෙයෝ කියන එක, ඒක සෙයෝ නෙවෙයි සෙයෝ. එතකොට ඊළඟ දෙක අවසානයේ උදාහරණ දෙක, ඕ කාර්යයක් කෙටියෙන් සංයෝගයකට කලින් කෙටි වෙන විදිය විස්තර කරන්නයි, පැහැදිලි කරන්නයි මේ කිව්වේ. එතකොට මේක ශුද්ධ ස්වරය ඕට්ටෝ නෙවෙයි ඔට්ටෝ. සොත් මේක සෝත්ති නෙවෙයි සොත්ති. එතකොට තව කතාවක් මෙතන කියනවා. අනන්තරා ව්‍යංජනා සංයෝගෝ. අතරක් නැති ව්‍යංජන දෙකකට තමයි කියන්නේ සංයෝගය කියලා. දැන් සංයෝගයක් කියලා අපි කියද්දී ඒකේ තේරුම ව්‍යංජන සංයෝගයක් කියලා කියන්නේ එක ළඟම ව්‍යංජන දෙකක් යෙදিলা තියෙන්න ඕන. ඒකට කලින් මෙන්න මේ කියන ඒ කාර්යයක් හෝ කාර්යයක් ආවොත් තමයි ඒක හිතෙන්නේ. අපි මේක දැන් දිගහැරලා ලිව්වොත් ඉන්න ඕන කොහොමද? ඒ යන්න හල්තයන්න, මා ප්‍රාණ හල්තයන්න, ඊට පස්සේ අයන්න. මේකනේ මේ දෙකේ එකතු වෙන්නේ එත්ත කියන්නේ. මෙන්න මෙතන මේ දෙන්නේ එක ළඟ තියෙන ව්‍යංජන දෙක. හැබැයි ඔක්කොම ඉතින් වෙන් කරන්න ඕනේ නැහැ. ඊළඟ එක වෙන් කරොත් අල්ෆයන්න, ඒයන්න, හල්යයන්න, ආපහු හල්යයන්න, ඕයන්. පැහැදිලිද? එතකොට මෙතන යයන් දෙකක් එක ළඟ තියෙනවා. මේ වගේත් එහෙමයි. මෙතන තයන් දෙකක් සහ ඕයන්න. පැහැදිලි නේ නේද? එතකොට මෙන්න මේ විදිහට තියෙන එකට තමයි මේක කතාව තමයි අර කිව්වේ. සංයෝගයකට දැන් සංයෝගයකට කලින් තමයි මේ යන් තියෙන්නේ. අනිත් දෙකත් හිමීට එතකොට බලාගන්න නේද? එතකොට මේ බැඳි අකුරකට කලින් සංයෝගයක් කියලා අපි සිංහලෙන් කියනවා සංයෝගයට බැඳි අකුරක් කියලා. එතකොට බැඳි අකුරකට කලින් ඒ කාර්යයක් හරි ඕ කාර්යයක් හරි තිබුණොත් ඒවා කෙටි විදියට ඇතැම් තැනක උච්චාරණය වෙනවා. හැබැයි ඇතැම් තැනක දීර්ඝවත් උච්චාරණය වෙනවා. ඒකයි අර ඇතැම් තැනක කියලා කිව්වේ. ඒ තැන් උපේක්ඛකෝ කියන එක තමයි අපිට හුරු. ඒකේ ලොකු වැරද්දක් නැහැ. දැන් කර්ම වාක්‍ය වලදීත් ඒක කියන්නේ මේ බලපෑම කර්ම වාක්‍යයක අසිද්ධ වෙන්න බලපාන්නේ. ඒ නිසා ඒක ආචාර්ය පරම්පරාවෙනුත් අපිට මේ සමහර දේවල් දැන් පුරාණයේදී ওই ප්‍රශ්නේ ඉන්නේ නැහැ. ගුරුවරයාගෙන් තමයි ඉගෙන ගන්න පොත් නැහැ. දැන් අපිට තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි ඉගෙන ගන්න පොතින්නේ. දැන් පුරාණයේදී ගුරුවරයාගෙන් අහගද්දී අහලා හුරු කරගන්නවා හරි උච්චාරණය කොහොමද කියලා. දැන් අපි පොතෙන් බැලුවට පොත අපිට කියන්නේ නැහැ හරි උච්චාරණය මොකද්ද කියලා. ඒක තමයි තියෙන ගැටලුව. ඒ නිසා තමයි අර ගුරු මුකයෙන් අපිට ලැබෙන්න ඕන දේවල් ඉතින් අපිට නොලැබී යාම නිසා වුණ ප්‍රශ්නයක් ඕක. ඒ නිසා ඉතින් අපි පුළුවන් තරම් ඉතින් ඒවා විමසලා හරි එතෙන් දැනගන්න නේද? ගැටලුව දැන් හරි. ඒ ටිකේ වෙන අපැදිලි කමක් නැහැ නේද? ඒකට අනන්තරා ව්‍යංජනා සංයෝගෝ කියන කේ තේරුම අර කතාව. දැන් මේ ව්‍යංජන දෙක අතර අන්තරයක් නැහැ. එහෙම නැත්නම් ඒ අතරේ වෙන ස්වරයක් නැහැ. ස්වරයක් නැතිව අතරක් නැතිව ව්‍යංජන දෙකක් එක ළඟ තියෙනවා නම් ඒකට අපි කියනවා සංයෝගයක් කියලා. ඒක මතක තියාගත්තම හරි. වෙන ගැටවන්න දෙයක් නෙමෙයි. හරි. එහෙනම් ඊළඟ එකක් කියමු නේද? ඔට්ටෝ කියන තොරණ
කියන
ඔටුවටත් කියන අපි ඒ වගේ තේරුම් දැනට ඉච්චර ලොකුවට අවශ්‍යකම නැහැ. දැන් අපි ඒ වගේ අර්ථ ඉස්සරහට කතා කරනවා. තාම දැන් මේ උදාහරණනේ කතා කරගෙන. ඒතර එත්ත කියන්නේ මෙහි කියන අර්ථය. සෙයෝ කියන්නේ උතුම් කියන අර්ථය. ඔට්ටෝ කියලා ඔටුවටත් කියනවා. තොල් වලටත් කියනවා. ඔට්ට සොත්ති කියන්නේ යහපත කියන එක. සොත්ති යහපත. සොත්ති තේ හෝතු සබ්බදා. ඔබට හැම කල්හි සොත්ති හෝතු යහපතක් වේවා. හරි.
සේසා ව්‍යංජන සරේ තපිස්වා සේසා කාදේයෝ නිගහි සන්තා ව්‍යංජන. සේසා ව්‍යංජන යනු ව්‍යංජන සංඥා සූත්‍රයි. සේසා යනුද ව්‍යංජනා යනුද පදයෝය පද දෙකකි. සේසා සොරයන්ගින් අන්‍ය වූ අකුරු ව්‍යංජන ව්‍යංජනයෝ නම්බෙත්. සේසා යනු අකාරාන්ත පුල්ලිංග කිතකාන්ත ප්‍රථමා බහුවචනයි. ව්‍යංජනා යනු අකාරාන්ත පුල්ලිංග කිතකාන්ත ප්‍රථමා බහුවචනයි. සරේ තපිත්වා සරයෝ හැර කාදයෝ සේසා කකාරේ මුල්කොටගත් සෙසු අකුරු නිග්‍රහී තන්තා නිග්‍රහීතේ අන්තකොට ඇති කාදයෝ සේසා කකාරේ මුල්කොටගත් සෙසු අකුරු ව්‍යංජන ව්‍යංජනයෝ නම්බෙත්.
ඒ කියවේ මොකක්ද? දැන් අපි අර මුලින් කතා කරගෙන ආපු අකුරු 41 මුල් 8 දැන් කතා කරලා ඒක බෙදලා ඉවරයි. කොටස් වලට බෙදලා දීර්ඝ අකුරු කෙටි අකුරු කියලා බෙදලා ඉවරයි. දැන් තව ඒකට කීයක් ඉතිරිද? 33ක්. ඒ 33ට මොනවද ඒ 33? කොතනින්ද පටන් ගන්නෙ? කයන්ින් පටන් අරගෙන අං ශබ්දයෙන් ඉවර වෙන අක්ෂර 33ක් තියෙනවා. ඒ 33ට අපි තවත් නමක් දෙනවා ව්‍යංජන අක්ෂර කියලා. පාලි වචනේ ව්‍යංජනා කියන එකයි. එතකොට ඒකේ වචනාර්ථයක් කියන්නේ ව්‍යංජීයති අත්තෝ ඒතේහීති ව්‍යංජනා කියලා ඉතින් කෙටියෙන් අර්ථය මේවායින් අර්ථය ව්‍යක්ත කරනවා අර්ථය හොඳට ප්‍රකට කරලා පෙන්නනවා දැන් ස්වර ටික විතරක් තිබුණා නම් එහෙම අපිට කතා කරන්න පුළුවන් වෙයි ව්‍යංජන තිබ්බේ නැත්තම් ස්වර ටික විතරක් එකතු කරලා අපිට කතා කරන්න බෑ දැන් අපිට අවශ්‍ය අර්ථ ප්‍රකට කරලා කියන්න නම් මේ ව්‍යංජනත් අවශ්‍ය වෙනවා අන්නේ ව්‍යංජනත් උපකාර කරගෙන තමයි අපි කතා කරන්නේ අපිට අවශ්‍ය අර්ථය ප්‍රකට කරලා අපි දක්වන්නේ ඒ නිසා ව්‍යංජන කියන්නේ මෙන්න මේ අර්ථය ප්‍රකට කරලා පෙන්නන ස්වරත් අර්ථ ප්‍රකට කරන්න උපකාරයි ඒවට අපි කලින්ම වෙන නමක් දුන්නානේ ඒ නිසා දැන් මේකට අපි නමක් දෙනවා ඒ අර්ථය ප්‍රකට කරවන්න උපකාරවත් වෙන අකුරු වලට ව්‍යංජන කියලා. එතකොට මේකේ තව කොටස් වලට බෙදීම් තියෙනවා අපි ඒ ටික ඊළඟට කතා කරගෙන යමු.
වග්ගා පංච පංචසෝ මක්ක ව්‍යංජනානං කාවයෝ මකාරාන්තා පංච පංචසෝ අක්කරවන්තෝ වග්ගා වග්ගාන පඨම ဒုတိයා සෝචා ഘോഷා ලන්තාඤ්ඤේ ഘോഷා ഘോഷා ഘോഷ සංඥාච වග්ගා පංච පංචසෝ මන්තා යනු
වර්ග සංඥා සූත්‍රයි
වර්ග සංඥා සූත්‍රයි වග්ගා යනුද පංච පංචසෝ යනුද මන්තා යනුද තදයෝය පද තුනකි වග්ගා
මන්තා
මකාරය අන්තකොට ඇති
පංච
පංචසෝ පසක් පසක් බැගින් වූ අකුරු වග්ගා වර්ගාක්ෂරයෝ නමි වග්ගායනු අකාරාන්ත පුරිලිංග කිදකාන්ත ප්‍රථමා බහුවචනයි පංච පංචසෝ යනු තද්දිතාන්ත නිපාතේති මන්තා යනු අකාරාන්ත පුල්ලිංග සමාසාන්ත ප්‍රථමා බහුවචනයි මකාරාන්තා මකාරය අන්තකොට ඇති ව්‍යංජනානං ව්‍යංජන අතුරින් කාදයෝ කකාරය මුල්කොට ඇති පංච පංචසෝ පසක් පසක් බැගින් අක්කරවන්තෝ අක්ෂරවස් වූ වග්ග වර්ගයෝ නමි වග්ගානං පඨම ဒုတိයා සෝච අඝෝස වර්ගයන්ගේ පළමු දෙවැනි වර්ගයෝද පළමු දෙවැනි අක්ෂරයෝද සකාරයේද අඝෝෂ නමි ලන්තාඤ්ඤේ ഘോഷා ලකාරය අන්තකොට ඇති අන්‍ය අකුරු ഘോഷ නමි
හරි එතකොට මෙතනදී ආපහු ඒ ව්‍යංජන ශබ්දවල බෙදීමක් ගැනයි ඊළඟට කියාගෙන යන්නේ. වග්ගා පංච පංචසෝ මන්තා කියලායි කිව්වේ. එතකොට ඒකේ අර්ථයත් කියන්නේ මේ වග්ගා කියලා කියන්නේ අන්වර්ථ නම වර්ගයෝ. මේ ඒකේ විග්‍රහ වාක්‍ය දෙන්නේ සමාන භාවං ඒකී භාවං ගච්ඡanti. ථානතෝ ජාති ජාතං ඒකී භාවං එතකොට ඒ ස්ථාන වශයෙන් ඒ කියන්නේ එහෙම නැත්නම් හඬ උපදින ස්ථානයන්ගේ වශයෙන් එක සමාන භවකට යන නිසා ඒවට කියනවා වර්ගයෝ කියලා. දැන් උදාහරණයක් විදිහට අපි මේ මුලින්ම මේ අකුරු පෙළක් තියෙනවා. අකුරු පහක්. ඒක අපි වෙන් කරගෙන තියෙනවා පහේ කාණ්ඩ පහකට පේනවා ඇති. ක වර්ගය ක ච ට ත ප කියන ඒ ටික පහ පහයි තියෙන හැම එකේම. පහේ පහේ කාණ්ඩ පහකට වෙන් කරලා තියෙනවා. ඒ ටිකට අපි වෙනම නමක් දෙනවා වර්ග අක්ෂර කියලා. ඔන්න ඔය 25ට තමයි කියන්නේ වර්ග අක්ෂර. ඒකෙදි ඒ වර්ගය පටන් ගන්න අකුරේ නමින් තමයි අපි ඒකට නම දෙන්නේ. හයන්නෙන් පටන් ගන්න අකුරු පහට අපි නමක් දෙනවා ක වර්ගය ච වර්ගය ඒ ක්‍රමයට. පැහැදිලි නේ? ඒත් එක්කම ඕකේ අන්තිම අකුරට අපි තවත් නමක් දෙනවා වර්ග අන්ත අකුර වර්ගාන්තය. ඒවත් මතක තියාගන්න. වර්ගයේ අන්තිම අකුර කියන එකයි වර්ගයේ අන්තිම වර්ගාන්ත. පැහැදිලි නේ? එතකොට ක වර්ගයේ අන්තය කියවමු බලන්න මේ අකුර කොහොමද ඒක කියවන්නේ? අර කයන්නේ ක වර්ගයේ අගම තියෙන්නේ ක අර යන්නේ කියවමු බලන්න. ඔව් උගුරෙන් තමයි ඉන්න නම් ඕනේ. මේ කීප දෙනෙක් නිකන් කියලා හුරු වෙමු. හරි විලාසය. දීරාන්ද මොක අකුර එන්න ඕන උගුරෙන්? ඕකේ විවෘත ශබ්දය ng, සංවෘත ශබ්දය n. න එහෙම නෙවෙයි. සමහරු අපිට ඇහුනේ ඤ කියනවා. සමහරු න කියනවා. එතකොට ඒ වැරදි. රෝගේ නිවැරදි උච්චාරණේ ng. එහෙම නැත්නම් ඒකේ විවෘත ශබ්දේ නම් ng. න නෙවෙයි. ng. වෙනස පැහැදිලිව ඇහෙනවා ඇති. ඕකේ ඒ අකුර ng. ඊළඟ අකුර ඤ. ඊළඟ එක න. ඊළඟ එක න. ඊළඟ එක ම. මේ වෙනස්කම් Tamanට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ එක එකේ. ලෝකේ තියෙන වටිනාකම තමයි හරියට උච්චාරණය කිරීමේ. වැරදියට උච්චාරණය කළොත් කර්ම වාක්‍ය ආදියට බලපානවා. ඒ නිසා මේ ටික නිවැරදිව උච්චාරණය වෙන්න ඕන. ඒ ගැන අපි විස්තර විනේ පොතේදී පස්සේ කතා කරමු. පරිවාර පාළියේදී ඒ ගැන විස්තර එනවා. ඒ නිසා අපි එතනදී කතා කරනවා වැඩි විස්තර. දැනට ඒකට මතක තියාගන්න ඕනේ මේ උච්චාරණය අපි හරියට දැනගෙන තියෙන්න ඕන. ඒක ගැන පරිවාර පාළියේදී අවධාරණය කරනවා. මේ දසවිධ ව්‍යංජන ප්‍රභේදය අපි හොඳට දැනගෙන තියෙන්න ඕන කියන එක. ඒ තැන් අපි අදාළ තැනදී කතා කරමු. ඒ නිසා ඉතින් අපි මේ උච්චාරණය හරියට පුරු කරගන්න ඕන. දැන් අපිත් එක්ක කතා කරපු එකාශමුදුන් කියන දවසක් ඉතින් අපිත් එක්ක කියනවා දැන් සති දෙකක් විතර ඔට්ටුනා ස්වාමීන් වහන්සේ මේ අකුර කියව ගන්න තාමත් දැහැන්නේ කියලා. මේ ඒක සමහරෙකුට පුරු නැහැ. හේතුව තමයි සිංහල භාෂාවේ ඕක යෙදෙන්නේ නැති නිසා. ඔය අකුර සිංහලයේදී දැන් නම් යෙදෙන්නේම නැහැ. යොදා ගන්නෙම නැහැ. දැන් ඉස්සර මතක ඇති පැරණි ලංකා බැංකුව කියද්දි ඒ වගේ තැන්වල ඉස්සර ලියලා තියෙන්නේ ඕක. හැබැයි ඒත් හල් අකුරත් එක්ක ඕකේ ශුද්ධ අකුර ඔතන ශුද්ධ ඒ අකුරක් එක්ක එකතු වෙලා යෙදිලම නැහැ. එහෙම අකුරු නැහැ. හැබැයි දැන් ඕක ගැන අපි කතා කරලා ඉන්පස්සේ බුරුමෙට ගිහින් ආපු අර වලවී ස්වාමීන් වහන්සේ මතක් කළා. අපි මේ තැනුත් එක්ක පෙන්නුවා මේ බුරුම භාෂාවේදී මේ අකුර බොහෝ තැනක යෙදෙනවා. අනිත් ස්වරත් එක්ක එකතු වෙලා ගොඩාක් තැනක තියෙනවා. මේ මේ විදිහට මේ නා මේ විදිහට ඒක අනිත් ස්වරත් එක්ක එකතු වෙලා යෙදෙන වචන ගොඩක් තියෙනවා. ඒ නිසා ඒ අයට ඒක උච්චාරණය කරන්න පුළුවන් හොඳට. අපේ ලංකාවෙන් බුරුමෙට ගිය ස්වාමීන් වහන්සේලාට සමහරෙකුට මාස කීපයක් යනකම් මේක හරියට උච්චාරණය කරගන්න බැරි වුණයි කියලා කිව්වා. බැරිකම නෙවෙයි හුරුවක් නැතිකම. අපිට ඕක ඇහිලා හුරුවක් නැතිකම අපි ඕක කියන්නත් උත්සාහවත් වෙලා නැති නිසා. නමුත් ඕක අපේ දැන් සංඝ කියන වගේ තැන්වල යෙදෙනවා ওই අකුර. ඒ නිසා ඉතින් උච්චාරණය කරන්න හුරු කරගෙන තියාගන්න ඕනේ. ඒ නිසා මෙතන බැරි වුණාට කමන්නේ කුටියට ගිහිල්ලා ටිකක් හිමීට අනිත් අයට හෙන්නේ නැති වෙන්න හරි නේද? හිමීට කියවලා ඒක උච්චාරණය ටිකක් හුරු කරගන්න. කාට හරි කියලා කවුරු හරි ඇහුවොත් එහෙම සන්නත් මේ අකුර මොකද්ද කියලා. ඒකට එහෙනම් කියන්න බලන්න කියලා ඒ කිනාටම තමයි කියන්න වෙන්නේ. නේද? ඒ නිසා ඉතින් ඒ උච්චාරණය අපි හුරු කරගන්න ඕන. කොහොමද ඒක කියන්නේ කියලා. හිමීට කියලා හුරු කරගන්න. ඒකට මෙන්න ওই විදියට ක වර්ගයේ අකුරු පහට අපි ඒ පහටම නමක් දෙනවා ක වර්ගය. අන්තිම අකුරට අපි නමක් දෙනවා ක වර්ගයේ අන්තය වර්ගාන්ත අකුර කියලා. ඉතින් ඒ වගේත් එහෙමයි. එතකොට මේ පහට කියනවා වර්ගාන්ත අකුරු පහ කියලා. එතකොට වර්ග පහයි අකුරු 25යි. වර්ගාන්ත අකුරුත් එතකොට හැම එකෙම අග පහයි. එතකොට ආපහු මතක තියාගන්න තියෙන්නේ මේ අකුරු ඇයි මෙහෙම කොටස් වලට බෙදුවේ? කොහොමද මෙහෙම වර්ග පහකට බෙදුවේ? හේතුවක් තියෙනවා. ඒ අකුරු උපදින තැන් වශයෙන් ඒ අකුරු වල ඒ ഘോഷ අഘോഷ භාවය ওই විදිහේ ක්‍රම කීපයක් නිසා තමයි මේ වගේ මේ පිළිවෙල හැදිලා තියෙන්නේ. කෙනෙකුට නැත්තම් හිතෙන්න පුළුවන් ඇයි මේක ඕ යන අගටම දැම්මේ? ස්වරවල ඕක මුලට දාන්න තිබුණා. ඕ ඒ ඌ ඌ ওই විදිහට කියන්න තිබුණා. ඇයි ඔහොමම දැම්මේ? දැන් අහන්න පුළුවන් එහෙම ප්‍රශ්න සමහරක් නේද? ඒක නිසා ඒ දැන් මේ විදිහට හරියස්සන්න න්‍යායන් ටිකක් තියෙනවා. අන්නේ න්‍යායන් අනුව තමයි මේ පෙළ ගැස්සීම් කරලා තියෙන්නේ. එතකොට මේ උඩින්නම් පහළට පෙළ ගැස්සගෙන ඉදදී මේ වර්ග අකුරු පහ වර්ග අකුරු 25 ඒකට තියෙන එක න්‍යායක් තමයි මේ වර්ගය අපි හිතමුකෝ උඩම තියෙන වර්ගයේ අකුරු පහම හටගන්නේ එහෙම නැත්නම් අකුරු උපදින්නේ කණ්ඨයෙන් එහෙම නැත්නම් උගුරෙන්. ඒවට අපි කියනවා කණ්ඨජ කියලා. ඊළඟ ච වර්ගයේ ඒවා කොහෙද උපදින්නේ? නිකන් කියලා බලලා හිතලා කියන්න ඕනේ. තවත් අපි මේ වගේ අර තිබුණා මේකක් අපි ඒක ගේන්න බැරි වුණාද? ඔව් තල්ලි ච කියද්දි දිව තල්ලි වදිනවා දැයි නැති. ච කියද්දි. ඊට පස්සේ ඒ නිසා ඒවට කියනවා තාලුජ කියලා. තල්ලට කියන්නේ තාලු කියලා පාලියෙන්. එතකොට තල්ලෙහි උපදින තල්ලෙන් උපදින නිසා තාලුජ කියලා කියනවා. කණ්ඨ කියලා කියන උගුරට ඒ නිසා මුල් පහට කියනවා කණ්ඨජ කියලා. එතකොට ඊළඟ අකුරු ට වර්ගය උපදින්නේ කොහොමද? කොහොමද ට යන්න නිකන් කියලා බලන්න. ට ට මොකද වෙන්නේ? දිව හොම ඇතුල් පැත්තට නැවිලා තල්ලි හොම වදිනවා. තල්ලි මුදුනේ මෙහෙම වදිනවා. ඔහොම. පැහැදිලි ඇති. එතකොට මේ මෙතින්න කියන්නේ මේ මුදුනට කියන නම තමයි මුද්ධ කියලා. පාලියෙන්. ඒ මුදුනේහි උපදින නිසා ඒවට කියනවා මුද්ධජ. සිංහලෙන් කියනවා මූර්ධජ අකුරු කියලා. ඊට පස්සේ තයන්නේ ඉනම් තියෙන අකුරු පහ කියවලා බලන්න මොකද වෙන්නේ? ත ත ද ත ත ද ද මොකද වෙන්නේ? ඔව් දත්වල වදිනවා දිවේ මේ කෙලවර. කොහොම මේ විදිහට දත් තියෙන කොහොම වදිනවා? ඒ නිසා අපි ඒවට කියනවා දන්තජ කියලා. දැන් අපේ හරියට මේ උච්චාරණේ වෙනවා නම් ඔය කියන තැන්වල තමයි වදින්න ඕන. පැහැදිලි. ඊට පස්සේ ප වර්ගයේ අකුරු කියවලා බලමු එකක් දෙකක්. ප මොකද වෙන්නේ? විශේෂය. තොල්පෙති එකට වදිනවා. ඒ නිසා අපි ඒවට කියනවා ඔට්ට කියලා කියන්නේ තොල් වලට කියන නම. තොල් වලින් උපකාරයෙන් උපදින නිසා ඒවට කියනවා ඔට්ටජ. ඕෂ්ඨජ කියලා කියනවා සිංහලෙන් නේද? එතකොට මේ අකුරු පහට අපි කියනවා ඕට්ඨජ අකුරු. අන්න ඒ විදිහට මේ සමාන තැනකින් උපදින නිසා තමයි ඒවා කොටස් පහකට බෙදලා තියෙන්නේ. තව මේ ගැන විස්තර ටිකක් කියන්න තියෙනවා. අපි ඊළඟ දවසේ මේ කොලෙත් ගෙනල්ලාම ඒ ටික අපි කියමු. අද මේ ටික අපි සංඥා ටික ඉවර කරලා අද නවත්තුමු. ඊට අමතරව දැන් මෙතනදි කිව්වා මෙන්න මේ 25 අතරින් මුල් අකුරු කේලි දෙක. ඒ කියන්නේ මුල් අකුරු පේරි දෙක කියන්නේ ක ච ට ත ප කියන ඒවට අපි කියනවා අල්ප ප්‍රාණ කියලා. ඒ බෙදීම අපි ඊළඟ දවසේ කතා කරමු මේ කොලේ ගිනාවයින් පස්සේ. එතකොට ඊළඟට තියෙන ඒවට අපි කියනවා මහ ප්‍රාණ. මහ අල්ප ප්‍රාණ කයන්න මහ ප්‍රාණ කයන්න. ඒ විදිහට මේ මුල් යුගල පහ එන්න මේ කියන මෙතෙන් වෙනකන් ඔන්න ඔය තියෙන කීයක් තියෙන්නේ එතකොට 10 10 10යිනේ. ඒ 10ට අපි එකතු කරනවා තවත් අකුරක්. ඒ තමයි සයන් ස. ඔන්න ඔය කියන අකුරු 11ට අපි නමක් දෙනවා වෙනම අഘോഷ කියලා. අഘോഷ. ඊගෙන විස්තරයක් අපිට කියන්න තියෙනවා මේ අකුරු වලටයි එහෙම නම් දෙන්නේ කියලා. අපි ඒ ටික ඊළඟ දවසේ විස්තරේ කියන්නම්. තව මේකේ පුට්ට ඊ සම්පුට්ට ඒ වගේ විස්තර ටිකක් කියන්න තියෙනවා. අර කොලේ ගෙනල්ලාම අපි ඒ ටික පැහැදිලි කරන්න. දැනට අපි මේ අද කියපු ටික පැහැදිලි කරගෙන යමු. ඊළඟට එතනින් අමතරව තියෙන තව අකුරු ටිකක් තියෙනවානේ. ඒ අකුරු ටිකේ සූත්‍රයේදී කිව්වේ ලකාරයෙන් අවසන් කොට ඇති ඉතිරිය කියලායි. එතකොට මේ ලකාර මූර්ධජ ලයන්නේ ඉවර වෙන ඉතිරි අකුරු ටික මෙන්න මේ ටික. සයන්න අතරුණ ඒ ටික අතරලා මේ ටික පිළිපොසි මෙන්න මේ මෙන්න මේ කියපු ටික සයන්න අතරලා. එතකොට කීයක් තියෙද එතන? 22. 22යි. එතකොට අං කියන එකත් අයින්
වුණානේ.
21යි. 21යි ඈ. එතකොට අං කියන අකුරත් සයන්නත් අර 10ත් අත්හැරලා 33ෙන් 12ක් අයින් කරලා ඉතිරි 21ට අපි නමක් දෙනවා ഘോഷ අක්ෂර. ഘോഷ. එතකොට මේ ഘോഷ කියන එකයි මහ ප්‍රාණ කතාවයි පටලා ගන්න එපා. අපි ඒක ගැන විස්තරේ ඊළඟ දවසේ කතා කරමු. තාමාර මහ ප්‍රාණ කතා අපි කතා කරේ නැති නිසා ඊළඟ දවසේදී ඒ ටික පොඩි වෙලාවකින් අපි කතා කරනවා. එතකොට මෙන්න මේ ටිකට අපි වෙනම නමක් දුන්නා ഘോഷ අක්ෂර කියලා. ඊට පස්සේ ඊළඟ සූත්‍රයත් අපි කතා කරගෙන ගිහින් බලමු ඊළඟට මොකද්ද කියන්නේ කියලා නේ.
ഘോഷා ഘോഷ සංඥාච පරසමඤ්ඤා ප්‍රයෝගේති සංගීත. ഘോഷ අഘോഷ සංඥාවෝද පරසමඤ්ඤා ප්‍රයෝගේ යන සූත්‍රයෙන් සංගීත සංග්‍රහ කරන ලදහ. පරසමඤ්ඤා ප්‍රයෝගේති සංගීත එවං ලිංග සබ්බනාම පද සබ්බ නාම පද උපසග්ග නිපාත සද්දිත ආඛ්‍යාත කම්ම ප්‍රවචනීයාදී සංඥාච. පරසමඤ්ඤා ප්‍රයෝගී යන් පරිභාෂා සූත්‍රයි. පරසමඤ්ඤා යන්ද ප්‍රයෝගී යන්ද පදයෝය පද දෙකකි. ප්‍රයෝගී යෙදීමක් ඇති කල්හි පරසමඤ්ඤා පරකීය සංඥාවෝ සංගීත යොදනු ලැබේ. පරසමඤ්ඤා යනු ආකාරාන්ත ස්ත්‍රීලිංග සමාසාන්ත ප්‍රථම බහුවචනයි. ප්‍රයෝගී යනු අකාරාන්ත පුල්ලිංග කිතකාන්ත සත්තමී ඒක වචනයි. ලිංග සබ්බනාම පද උපසග්ග නිපාත තද්දිත ආඛ්‍යාත කම්ම ප්‍රවචනීයාදී සංඥාච. ලිංග සබ්බනාම පද උපසර්ග නිපාත තද්දිත ආඛ්‍යාත කර්ම ප්‍රවචනීයාදී සංඥාවෝද ඒවං මෙසේය.
කොහොමද තියෙන්නේ?
කම්මපච්චය.
ඔව්. කම්ම ප්‍රවචනීය වෙන්න ඕන වචන. හදාගන්න.
වචන තමයි තියෙන්නේ මට ඕනේ කියනවා.
ඒ දැන් හදාගන්න. කම්ම ප්‍රවචනීය. හොඳට කට්ටිය බලාගෙන ඉඳලා තියෙනවා. නේද? හරි. කොහේද වැරදි? නෑ ඒ රටාව අහු වෙලා නැතුව නැති වෙන්න හේතුවක් නෑ. දැන් අනිත් එකේ තියෙනවද? නෑ ඒ රටාව දැන් සමහර ඒවා අපි දැන් කියාගෙන යද්දී ආපහු නැවත වතාවක් කියනවා සමහර ඒවා. බලන්න ඔය පොත් දෙකේකට තියලා එහෙම ඊට පස්සේ බලාගන්නේ. වෙනසක් තිබුණොත් අහන්න ඊළඟ දවසේ. එහෙම වෙන්න හේතුවක් නැහැ. හැබැයි ওই වගේ එකන එච්චර වෙනසක් තියෙයි කියලා හිතන්න බෑ.
එකයි
මෙතන ගොඩාක් දුරට මේ අලුතෙන් දුන්න පොතේ නම් හරි. හරි එතකොට දැන් මේ ඊළඟට විස්තර කරන්නේ පරිසමඤ්ඤා ප්‍රයෝගී කියන්නේ පරිභාෂා සූත්‍රයක්. ඒතර මේක ගැන විස්තර කරන්නේ පරිභාෂා සූත්‍රය එක්තැනක සිට සියලු ශාස්ත්‍රයේ බබළුවන නිසා. ඒකට පරිභාෂා කියලා කියනවා. ඒතර මේ මුළු ශාස්ත්‍රයේ පුරාවටම මුළු ව්‍යාකරණයේ පුරාවටම මේකේ බලය පැතිරිලා තියෙනවා. ඒ නිසා දැන් මෙතනදි මේකේ කියනගේ තේරුම තමයි දැන් අපි මෙතන දැන් කලින් කියාගෙන ගියා ഘോഷ සහ අഘോഷ කියලා නම් දෙකක් දුන්නානේ. මේ මුල් අකුරු 10ට සහ 6න්නට අපි නමක් දුන්නා අഘോഷ කියලා. ඉතින් ටිකට නමක් දුන්නා ഘോഷ කියලා. මේ නම් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නම් නෙවෙයි. ඒකයි මේ කියන්නේ. ඒවා වෙන ව්‍යාකරණයන්ගෙන් ගත්තු නම් ඒවා පර සංඥා, අනුන්ගේ සංඥා. ඒ කියන්නේ වෙන පොත්වලින් ඒ වගේ ගත්තු සංඥා. වෙන ශාස්ත්‍රයන්ගෙන් ගත්තු සංඥා. එතකොට ඒ නිසා තමයි කිව්වේ පර සංඥා කියලා. පර සමඤ්ඤා කියන්නේ ඒකමයි. එතකොට ප්‍රයෝගී කියන එකේ තේරුම යෙදීමක් අපිට වැඩක් තියෙනම් ඉතින් අනුන්ගෙකින් හරි කමන්නේ වැඩේ කරගන්න කියන කතාවයි මේ කියන්නේ. ඒසයි ඉතින් අපිට උවමනාවක් තියෙනම් වැඩක් කරගන්න ඕන නම් ඉතින් අනුන්ගේ දෙයකින් හරි ඉතින් දැනට හදලා තියෙන දෙයකින් ඒ වැඩේ කරගන්න කියන එකයි මේ කියන්නේ. එතකොට ඒ නිසා තමයි ඒ අපිට යෙදීමක් තියෙනවා නම් මෙතනදි විතරක් නෙවෙයි මේ දැන් අපි මේ කතා කරගෙන යන්නේ බාලාවතාරේ සංඥා කොටස. සංඥා කියලා කියන්නේ නම් දීම තාම අපි ව්‍යාකරණයට දැස්සා නෙවෙයි. මුලින්ම තාම මේ නම් ටික විතරයි කතා කරගෙන යන්නේ. එතකොට ඒ නිසා මේකට අපි නමක් දෙනවා මේ දැන් කතා කරගෙන යන කොටස සංඥා කාණ්ඩය කියලා කියන්නේ. එතකොට බාලාවතාරේ තියෙන ඒ කාණ්ඩ අතරින් මුල්ම කාණ්ඩය තමයි සංඥා කාණ්ඩය කියලා කියන්නේ. ඒවට දැන් නම් දෙන තාම අපි පොතට ඇවිල්ලා නැහැ. දැන් නම් දීගෙන යන්නේ තාම. එතකොට මෙන්න මේ ഘോഷ අഘോഷ කියන නම් දෙකත් ඒ සංඥා දෙකත් පර ව්‍යාකරණයන්ගෙන් ගත්තු සංඥා දෙකක්. ඒ දෙක විතරක් නෙවෙයි තවත් ඒ වගේ අපි යොදා ගන්න සංඥා ටිකක් තියෙනවා. පාලි භාෂාවෙදි යොදා ගන්න අන්‍ය ව්‍යාකරණ වලින් ගත්තු නම් ටිකක් තියෙනවා. ඒ මොනවද කියලා තමයි ඊළඟට අර කියන්නේ. කියමු බලන්න කීපයක්. ලිංග මොනවද? සබ්බනා නිපාත තද්දිත. එතකොට මෙන්න මේ කියපු ඒ වචන ටිකත් අපි වෙන ව්‍යාකරණයන්ගේ ගත්තු නම් ටිකක්. එහෙම නැතුව භාග්‍යතුන් වහන්සේගේ දේශනා කරපු වචන නෙවෙයි කියන එකයි මේ කියන්නේ. එතකොට ඒ වගේ ඒවා අපි පාවිච්චි කරනවා අපේ පහසුව සඳහා, අපේ මේ ව්‍යාකරණ හදෑරීමේ පහසුව සඳහා. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා නොකළා ඒ වචන ටිකක් අපි පාවිච්චි කරනවා. ඒ නිසා ඒවට තමයි මේ කිව්වේ පර සමඤ්ඤා. අනුන්ගේ වචන, අනුන්ගේ වචන කියන එකයි තින් කෙටියෙන් අර්ථය. ඒවා අපි අදාළතෙන්ට ආවම කියමු නැත්නම් තේරෙන්නේ නැහැ. කම්මප්පවචනීය කියලා නම් ටිකක් දෙනවා උපසර්ග සහ නිපාත කීපයකට.
පද කියලා වෙනම එකක් කියලා
නේද? නාම පද. සබ්බ නාම පද කියන එකද?
සබ්බ නාම නම්
ඔව් පද කියන එකත් ඉතින් සබ්බ නාම පද පද කියන එකත් අනික් ව්‍යාකරණ වල යොදා ගත්තා කියන එකක් තමයි පේන්නේ මම බලන්නම් ඒක කොහොමද ඉන්න ඕන කියන එක හරි ඉතින් එකක් කියාගෙන යමුකෝ දැන් නේද
අම්මිති නිගහිතං අම්මිති අකාරතෝ පරං යෝ බින්දු සූයතේ තං නිගහිතං නාම
ඒ ටික අපි පරිවර්තනය කරලා
අම්මිති නිගහිතං යනු නිගහිත සංඥා සූත්‍රයයි අම්යංග ඉතියංග නිගහිතං යන්ද පදයෝය පද තුනකි අම් ඉති අම්යම මෙහි බින්දු වර්ණය නිගහිතං නිගහිතං නිගහිතේ නම් වේ අම්යනු නිගහිතාන්ත පුල්ලිංග අනුකරණ ශබ්ද ප්‍රථම ඒක වචනයි ඉති අනු නිපාතයි නිගහිතං යනු අකාරාන්ත නපුංසක ලිංග හිතකාන්ත ප්‍රථම ඒක වචනයි අම් ඉති අම් යන මෙහි අකාරතෝ පරං අකාරයෙන් පර වූ යෝ බින්දු යම් බින්දුවක් සූයතේ අතනු ඇසේද තන් එය නිගහිතං නාම නිගහිතේ නම් වේ
කතාව කියමුනේ ඊළඟ පිටු
බින්දු චූලා මනාකාරෝ නිගහිතං ති උච්චතේ කේව ලස්ස ප්‍රයෝගත්ත අකාරෝ සම්නිධියති චූලා මනාකෝ චූලා මනාකාරෝ බින්දු බින්දුව සිළුමින ආකාර වේ සිළුමින ආකාරු බින්දුව නිගහීතං ඉති උච්චතේ නිගහීතේ යයි කියනු ලැබේ කේවලස්සා ප්‍රයෝගත්තා හුදෙකලාව යෙදීම නොවන බැවින් අකාරෝ සංනිධියතේ අකාරය ලං කරනු ලැබේ ආ කවග්ගහ කණ්ඩජ ඊ චවග්ගයා තාලුජ ඌපවග්ග ඔට්ටජ තවග්ග රලා මුද්දජ තවග්ග ලසා දන්තජ ඒ කණ්ඩ තාලුජෝ ඕ කණ්ඩ ඔට්ටජෝ වෝ දන්තොට්ටජෝ ආ කවග්ගහ කණ්ඩජ අයන්නද
අවර්ණයෝද
අවර්ණයෝද කවර්ග අක්ෂරයෝද කණ්ඩජ
හකාරයද
හකාරයද කණ්ඩජ අක්ෂරයෝය කියන්න
සම්පූර්ණයි
ඊ චවග්ගයා තාලුජ ඊ අක්ෂරයද
ඊ වර්ණයද
ඊ වර්ණයද චවර්ගයද යකාරයද තාලුජ වේ ඌ පවග්ගහ ඔට්ටජ උවර්ණයද පවර්ගයද ඔෂ්ටජ තවර්ග රලා මුද්දජ තවර්ගයද රකාරයද ලකාරයද මුද්දජය තවග්ග ලසා දන්තජ තවර්ගයද ලකාරයද සකාරයද දන්තජේ ඒ කණ්ඩ තාලුජෝ ඒ කාරය කණ්ඩ තාලුජය ඕ කණ්ඩ උත්තජෝ ඕ වර්ණය ඕ කාරය කණ්ඩ උත්තජේ වෝ දන්ත උත්තජෝ වකාරය දන්ත උත්තජේ සංඥා කණ්ඩෝ පටමු පළමුවෙනි සංඥා කාණ්ඩය
මේ ටික අපිට අපිටම විස්තර කරගන්න අර පොඩ්ඩක් තිබ්බනම් අයි අර සටහන තිබුණා නම් බොහොම ලේසි. ඒ නිසා අපි වැඩි විස්තර ඊළඟ දවසේ කතා කරමු මේ සටහනත් බලාගෙන. දැනට ඒ නිසා කෙටියෙන් මේ ටික බලාගෙන යමු. එතකොට අං ඉති නිග්‍රහීතං කියන සූත්‍රයෙන් විස්තර කරන්නේ මේ අං කියන අකුර ගැන අපි දැන් කිව්වේ නැහෙනේ. අනිත් ඒවා ගැන ඔක්කොම කතා කළා. ඒ අකුර විතරක් කතා නොකර හැරියොත් හොඳ නැති නිසා නේද? ඒකත් අපි විස්තර දැනගන්නම යමු අද. නේද? ටිකක් වෙලාව ගියා ඒ වුණාට කමන්නේ. අං කියන මේ අක්ෂරයට අපි නමක් දෙනවා නිග්ගහීත කියලා. එතකොට පාලි භාෂාවේදී අපි නිග්ගහීත කියලා යම් තැනක කිව්වොත් ඒ කියන්නේ මෙන්න මේ බිඳුව ගැනයි. එතකොට මේ බිඳුව අපි ලියද්දී මුලින් තව අකුරක් ලියලා නේ ලියන්නේ. නිකම්ම බිඳුව තියෙන වචන නැහැ. ඒ තැනක ඒකයි මේ කිව්වේ මේ බිඳුව කියන්නේ ස්වරයක් එකම තමයි යෙදෙන්නේ ස්වරයකට පිටුපසින්. ඇදි නේද? එතකොට ඒකත් පාලි භාෂාවේදී කෙටි ස්වරයකට පිටුපසින් විතරයි බිඳුව යෙදෙන්නේ. දීර්ඝ ස්වරයකට පිටිපස්සෙන් බින්දුව යෙදিলা වචන යෙදින් නැහැ පාලි භාෂාවේ. ඒ නිසා දැන් සිංහලේ නම් තියෙනවා නේද? අපි හිතමුකො ආං ඊං ඌං කීං කූං ওই වගේ වචන තියෙනවා. හැබැයි පාලි භාෂාවේ එහෙම නැහැ. තියෙනවා නම් තියෙන්නේ අ ඉ උ කියන කෙටි අකුර ස්වර තුනට පිටිපස්සෙන් තමයි බින්දුව එන්නේ. අං ඉං ඌං. එතකොට ක අකුරත් එක මුලට එකතු වෙලා අනිත් ව්‍යඤ්ජනෙක එකතු වෙලා එන්න පුළුවන්. ඒතකොට කං කිං කුං ගං ගින් ගුං ඔය විදියට නේද? ඒ විදියට එන්න පුළුවන් මිසක ආං ඊං කුං කාං කිං කුං එහෙම හැදෙන්නේ නැහැ පාලි භාෂාවේ. යෙදෙන්නේ නැහැ. ඒ නිසා ඒකත් මතක තියාගන්න. ඒතකොට මෙතනදී දැන් මේ නිග්ගහීතය කියන්නේ මොකක්ද කියන එක ගැන විස්තරයක් තමයි අර ගාථාවෙන් කියන්නේ. චූලාමනාකාරෝ බින්දු නිග්ගහීතං इति උච්චතේ. හරියට සිළුමිණක් වගේ හැඩයක් තියෙන බිඳුවට අපි නිග්ගහීතය කියලා කියනවා. සිළුමිණ කියලා කියන්නේ මණිකක් වගේ කියන එක. දැන් නම් අපි ලියන්නේ නිකම්ම ගෝලයක්. ඉතින් පුරාණයේක ලියපු බව පේන්නේ සිළුමිණක හැඩයට. දැන් අපි බෝලයක් විදියට ලිව්වට. ඒක සිළුමිණ කියන්නේ අර යටින් ඔහම ලොකුවට උඩින් ඔහම කෙටි පොඩි වෙන්න ලියනවා කියන එක තමයි පේන්නේ.
සිරුමිනක්
කලින් හැදෙන්නේ නැහැ. ඒක කැමති විදිහට හදාගත්තේ. චූඩා මාණික්ක කියලා කියන්නේ. ඉතින් අපි දන්න විදිහට ඒක මේ විදිහටයි දෙපැත්තෙන්ම කෙටි වෙන්නයි මට මතක නම්. ඒතර ඔය අපිට ඔය ප්‍රශ්නේ තියෙන්නේ අපි දැකලා තියෙන බිඳුව විතරනේ අපි දන්නේ. හැබැයි වෙන භාෂාවලත් ওই බිඳුව තියෙනවා. සංස්කෘත භාෂාව එහෙම තාමත් ඒ විදිහට ලියන්නේ නේ. සංස්කෘතයේ අකුරට උඩින් ලියවෙන්නේ. අපේ බිඳුව වගේම නෙවෙයි. ඒක නිසා දැන් අපි දැකලා තියෙන දෙයින් සියල්ලම තීරණය කරන්න යන්න හොඳ නැහැ. ගුරුම් භාෂාවෙත් උඩින් ලියන්නේ. ඒක නිසා ඒ නිසා තමයි දැන් අපි ඔය දැන් ලේසියටයි ලියන්න මේ වටන ඉතින් අපි ලියන්නේ. දැන් මේ ගාථා රචනා වෙන්නේ මේ අකුර ගැන විස්තරේ රචනා වෙන්නේ දැන් නෙවෙයි. ඒකයි මතක තියාගන්න තියෙන්නේ. බොහොම පුරාණේ රචනා වුණ ග්‍රන්ථ ඒ වගේම මේ සංඥා නාමත් පුරාණේ රචනා සකස් කරපු සංඥා නාම. ඒ කාලේ භාවිතා වුණ විදිය ගැනයි මේ කියන්නේ. ඒ නිසා අපි ඉතින් මේකෙච්චර හිතන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි. කොහොම වුණත් කමන්නේ. අපි දැනගමු දැන් මේ බිඳුව උච්චාරණය කරන්න බැහැ තනියෙන් කියවන්න අමාරුයි. ඒ නිසා අපි ස්වරයක් ලං කරලා වෙන ස්වරයක් ලං කරලා තමයි මේක උච්චාරණය කරන්න ගන්නෙ. පැහැදිලිද? ඒ නිසා අපි අයන්නක් හරි මෙතන අයන්න ගැන විතරක් කිව්වට කෙටි අකුරු තුනම පාලි භාෂාවේ යෙදෙනවා. ඒකයි මතක තියාගන්න තියෙන්නේ. කෙටි අකුරකින් පස්සේ නිග්‍රහිතය යෙදෙනවා. පහසු උච්චාරණය සඳහා අපි දැනට අයන්න දාලා අං ඉති නිග්‍රහිතං කියලා සූත්‍රයේ කිව්වා. උච්චාරණේ පහසු වෙනවා. නැත්නම් ඔක්කොම ටික දාලා සූත්‍රයක් ලියන්න බැහැ. අං ඉං උන් නිග්‍රහිත ඉති නිග්‍රහිතං කියන එක ඉතින් කරදර නිසා මුලින්ම තියෙන අකුරක් අරගෙන දැන් ඒකනේ දැන් ව්‍යංජන අපි නම් කරද්දිත් අයන්න විතරයි ගත්තේ. දැන් අයන්න විතරක් ඇයි එකතු කළේ ව්‍යංජන මෙයාකදී ඕකට අපිට ඕ යන්න දාලා කෝ කෝ ගෝ ගෝ කියලා ඔක ලියන්න තිබුණානේ කියලා කෙනෙක් අහන්න පුළුවන්. එහෙම ලිව්වත් වැරදි නැහැ. දැන් ව්‍යංජන නම් කරද්දී අපි හරිම ක්‍රමේ තමයි ඒක හල් විදියට තියෙන එක. හලන්තව තියෙන එක. හැබැයි අපි උච්චාරණයේ පහසුව සඳහා අයන්න එකතු කළා. කෙනෙක් ඇහුවොත් ඇයි අයන්න මේකතු කරේ? ඉතින් වෙනෙකුත් එකතු ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ නිග්‍රහිතය ගැන කියද්දිත් අයන්න එකතු කළේ මුල්ම ස්වරේ නිසා. එහෙම නැත්නම් යන්න හෝ උයන්නත් එකතු කරලා ඔක කියන්න තිබුණා. උන් ඉති නිග්‍රහිතං. ඉතින් එහෙම තියන්නත් තිබුණා. මුල්ම අකුර නිසා අං ඉති නිග්‍රහිතං කියලා කිව්වේ. පැහැදිලි නේ? හරි. ඊට පස්සේ අර කියනවනේ කේවලස්ස අපයෝගත්තා. කේවලස්ස කියලා මෙතන කිව්වේ කේවල නිග්‍රහිතයාගේ. එහෙම නැත්නම් තනිකරම බින්දුවේ අපයෝගත්තා. ප්‍රයෝග නැති බැවින්, අප්‍රයෝග බැවින්. එහෙම නැත්නම් යෙදෙන්නේ නැති නිසා. ඒ විදියට ව්‍යවහාරයේ යෙදෙන්නේ නැති නිසා. අකාරෝ සම්නිධියති. අකාරය ලංකොට කියනු ලැබේ. පැහැදිලිද? දැන් තනිකරම බින්දුවක් ලියලා අපි එහෙම වචන නැහැ. බින්දුවකින් පටන් ගන්න වචන එහෙම දැකලා තියෙද? කොහේ හරි මුද්‍රණ දෝෂයක් වගේ තිබුණත් නම් වෙන්න පුළුවන්. මුල් අකුර මෙතිලෙ ගිහිල්ලා නේද? එහෙම නැත්තම් දැන් අපි සංසාර කියලා ලියලා තියෙනවා. මුල් සායන්න මැකිලා නම් සාර කියලා තියෙන්න පුළුවන්. ඒ වගේ නැත්නම් බින්දුවෙන් පටන් ගන්නේ නැහැ වචනයක්. අන්න ඒක තමයි මේ කේවලස්ස අපයෝගත්තා කියලා කිව්වේ. තනිකරම ඒ ව්‍යංජනයෙන් යෙදීමක් වෙන්නේ නැහැ. ස්වරයක් එක්කම ස්වරයක් මුලින් හිටලා ළමයි යෙදෙන්නේ. ඊට පස්සේ විස්තරයක් කියනවා. මේ කණ්ඨජ ආදී වශයෙන් මේ අකුරු උපදින තැන් අනුව කොටස් කීපයකට බෙදලා මේ ටික විස්තර කරගෙන යනවා. ඒ ටික අපිට වැඩි විස්තර කතා කරන්න වෙන්නේ ඊළඟ දවසේ. දැනට කෙටියෙන් මතක තියාගන්න මේ ක වර්ගයේ අකුරු පහයි. ඊට පස්සේ ආ කියන දෙන්නයි. ඊට අමතරව හකාරයයි හ. ඔන්න ඔය කියන ඒ අකුරු 8ම උපදින්නේ උගුරෙන්. ඒ නිසා අපි 8ට කියනවා කණ්ඨජා කියලා. කණ්ඨජ. ඒ නිසා තමයි මේ ඊළඟට කිව්වේ අකවග්ගහා කණ්ඨජා. ඒ කිව්වේ අකාර දෙන්නත් අවර්ණයොත් ක වර්ගයේ අකුරු පහත් හකාරයක් කියන මෙන්න මේ අකුරු 8ට අපි කියනවා කණ්ඨජා අකුරු කියලා. ඊට පස්සේ ඉච වග්ගයා තාලුජා කියන තැන ඉ කියන දෙන්නයි ච වර්ගයේ අකුරු පහයි ය කාර්යයත් කියන ඒ අටට කියනවා අපි තාලුජ කියලා. මොකද ඒවා උපදින්නේ තල්ලේ ගැටීම නිසා. අපි ඊළඟ දවසේ ඒ සටහනක් ගෙනල්ලාම කතා කරමු. ඊට පස්සේ උපවග්ගා ඕට්ටජා කියන්නේ උ දෙන්නත් ප වර්ගයත් කියන මේ අකුරු 7 තොල් එකට ගැටීමෙන් තමයි උපදින්නේ. ඊට පස්සේ ට වර්ග රලා කියන්නේ ට වර්ගයේ අකුරු 5 ට ට ට ඩ ඩ න එක විවෘතව කියනවා නම් එහෙමයි කියන්නේ. අන්න ඒ අකුරු 5ටයි ර ල කියන අකුරු 2ටයි අපි කියනවා මූර්ධජ අකුරු. දැන් ඔයාලට අපි වෙන නම් කියනවා. සමහරට අපි දැහිලා තියෙනවා සංඤක ලයන්න කියලා කියනවා. දැන් මේක සංඤක ලයනු නැහැ. පාලි භාෂාවේ අනිත් එක සංඤක ලකුණක් නැහැ. සංඤක අකුරු පාලි භාෂාවේ නැහැ. ඒකත් මතක තියාගන්න ඕනේ. දැන් සංඤක කියන එක තියෙන්නේ සිංහල භාෂාවේ. පැහැදිලිද? එතකොට අපි මේවට කියන්නේ මූර්ධජ ලයන්න. ඔය අර ළමයා කියලා ලියද්දි එහෙම ලියන්නේ. එතකොට ඒකට මූර්ධජ ලයන්න හේතුව තමයි මුදුනින් උපදින නිසා. අපි ඒ ටික දැනගෙන තියෙන්න ඕන. නැත්තම් සමහර ලාවට වෙන මොකක් හරි නමක් කියනවා නේද? ලොකු ලයන්න හරි පොඩි ලයන්න එහෙම කියන්නේ නැතුව අපි ඒකේ හරියට නම දෙන්න ඕන. ඒක නිසා අනිත් අර කියද්දි සමහර ලාට කියන්නේ ලොකු ලයන්නයි අනිත් ලයන්නයි කියනවා. එහෙම නැත්නම් අර සයනු ගැන හොඳ වෙලාවට සිංහලේ සයනු තුනක් තිබුණාට පාලි භාෂාවේ එකයි. නැත්නම් ඒ වටේ එක එක ඒවා කියනවා නේද? ගයනු සයන්න කියනවා. පයනු සයන්න. එහෙම කියන්නේ නැහැ. ඒ වගේ හරි නම ඉතින් ඒ ගයන්න වගේ තියෙන තාලුජ සයන්න. ඒක උපදින්නේ තල්ලෙන්. එතකොට අර පයන්න නෙවෙයි ඉතින් ඒ වගේ ඔය ලියන්නේ. ඒකට කියන්නේ මූර්ධජ ෂකාරය. ඒක මුදුණින් උපදින්නේ. පැහැදිලිනේ. ඒ වගේ ඒවට වෙනම නම් තියෙනවා. ඒවා ඉතින් ටිකක් දැනගෙන ඉන්න ඕන. මේකෙත් එතකොට මේ ට වර්ගයයි ඒ අකුරුපහයි ඒ වගේම හයන්නයි මූර්ධජ ලයන්නයි උපදින්නේ මුදුණේ. ඒ නිසා ඒවට මූර්ධජ කියලා කියනවා. ළ ඒ විදිහට කියනවා. ඊට පස්සේ තකාරයත් තකාරය නෙමෙයි ත වර්ගයේ අකුරු ටිකත් ලයන්නත් ඒ දන්තජ ලයන්නයි සයන්නයි ඒ කියන අකුරු හත දන්තජයි. දැන් අපි ඒ නිසා මේ අනිත් අපි ලියද්දී අර නිකං ලයන්න කියලා කට්ටිය කියන්නේ. ඒකට කියන්නේ දන්තජ ලයන්න අද ඉඳන්. නිකං ලයන්න කියන්නේ දන්තජ ලයන්න. ඒවත් ඉතින් මතක තියාගමු. මූර්ධජ ලයන්නයි දන්තජ ලයන්නයි. එතකොට ඊට පස්සේ ඒ කණ්ඨ තාලුජෝ කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියලා ස්වරයක් තියෙනවනේ ඒ යන්න. එතකොට උපදින්නේ කොහොමද? කණ්ඨ තාලුජයි. උගුරෙන් සහ තල්ල තල්ලේ උපකාරයෙන්. අපි ඉස්සරහට ඊළඟ දවසේ කතා කරනවා මේ අකුරක් උපදින විදිය ගැන. අර සටහනක් තිබ්බම ලේසි. ඊට පස්සේ ඕකාරය උපදින්නේ කණ්ඨ ඕෂ්ඨජ වශයෙන්. කණ්ඨ ඕෂ්ඨජ. උගුර සහ ඔට්ට කියලා කිව්වේ තොල් වලට කියනවා. ඕ කියද්දි දැන් බලන්න මේ දෙක අල්ලගෙන හරි එහෙම නැත්නම් තොල් පෙති දෙක තද කරගෙන හරි කියන්න පුළුවන්ද ඕ කියලා? බැ. එහෙම නැත්නම් නැ ඕ කියද්දි මේ තොල් පෙති රවුම් වෙනානේ. දිග අරගෙන කියන්න බලන්න පුළුවන්ද කියලා කට ඇදගෙන වගේ කියන්න බැ. ඒක නිසා මේ තොල් පෙති වල උපකාරය අවශ්‍යයි. මෙන්න මේ ඕෂ්ඨජ ශබ්ද කියන්න. දැන් ල කියන එක ලා ලා ඒකට තොල් පෙති ඉච්චර හෙලවෙන්නේ මොකුත් අවශ්‍ය නැහැ. ඒක එහෙම තියෙනවා. එතකොට මේ ඕකාරය එහෙම කියවන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි කණ්ඨ ඕෂ්ඨජයි කියලා කිව්වේ. ඊට පස්සේ වකාරය වෝ දන්තෝට්ඨජෝ කියලා කියනවා. වෝ කියලා මෙතන කිව්වේ වකාරයට. වකාරය දන්ත සහ ඕෂ්ඨජයි. හේතුව තමයි ව කියද්දි බලන්න දත් එක්ක තොල් ගැටෙනවා එකට. ව ව ව ව ව ව මේ යට ගෑවෙනවා දැනෙනවා ඉතින්. ව කියද්දි දත් ගිහිල්ලා තොල් වල ගෑවෙනවා. ව ව ව ව ව නේද? අන්න ඒ නිසා තමයි කිව්වේ දන්ත ඕෂ්ඨජයි. දත් සහ ඔව් වීජයි. ඒ කියන්නේ තැන් දෙකක් තියෙනවා. අපි දැන් ඒ ටික විස්තර ඊළඟ දවසේ කතා කරමු. ඒ අකුරු වල ආපු පිළිවෙල ගැන ඇයි මේ පිළිවෙල හැදුනේ කියන එක ගැන විස්තර ඊළඟ දවසේ මම විස්තර කරනවා. මොකද්ද? නෑ ඒ ඔය කියන්නේ ඒ වාතය ඇවිල්ලා තල්ලේ ගැටෙන්නේ. පැහැදිලිද? ඒ ඇවිල්ලා මෙතන වැදිලා තමයි ශබ්ද නිකුත් වෙන්නේ. තව අපි කතා කරේ දැන් ඔය උපදින තැනගෙන විතරයි. තව ඕකේ තව විස්තර ටිකක් කතා කරන්න තියෙනවා. තාන කරන ප්‍රයතන කියලා කාරණා තුනක් ගැන කතා කරන්න තියෙනවා. ඒ ටික අපි ඊළඟ දවස් කතා කරමු. එතකොට අද අපි මේ සංඥා ටික නන් ටික දැනගත්තා. කතා කරගෙන යන ඊළඟ දවසේ අපි එහෙම වුණොත් සන්දිප කොටස සන්දිපාඩම පටන් ගන්න. ඒ වෙනකන් අද දවසේ ඇති වුණ ගැටලු මොනවා හරි තියෙනවා නම් ඉක්මනට අහන්න බලන්න. තව මොනවද වෙනස් වෙන්න ඕන තැන්, තව මොනවද නොතේරෙන තැන්, අපහැදිලි තැන් ඒ ටික කතා කරගෙන ඊළඟ දවසට අපි ලෑස්ති වෙමු. සම්පූර්ණ නැහැ. නේ නේ ඒ බින්දුව නෙවෙයි. ඒ වෙන. ඒ තමයි න අකුර. ඒකේ හල් අකුරක් තියෙනවා. බින්දුවේ හල් අකුර නැහැ. බින්දුව කියන්නේ ශුද්ධ ව්‍යංජනය. තව මොනවා හරි ගැටලු තියෙද? අපේ හැදිලි තැන් තව. ඈ?
අයන්න අර
කොතෙන් ගියේ නැතිද? ඔව්. ඒ අර උඩ ටික අපි බෙදුවේ වර්ග අක්ෂර පහක් කියලානේ, වර්ගවලට බෙදලානේ. ඊට පස්සේ මේවට වෙනම නමක් දෙනවා, අන්තස්ත අකුරු කියලා. අපි ඒ බෙදීම් ගැන විස්තර ඊළඟ දවසේ කතා කරමු. එතකොට මේ වර්ග අකුරු 25ක් කියලා තමයි මේ 25 වෙනම වෙන් කරලා. ඒ ඊළඟට තව තියෙනවානේ අකුරු ටිකක්. 8ක්. ඒ අකුරු 8ත් ඇත්තටම දැන් උපදින්න ඕන අර ටිකෙන්මනේ. ඇයි එතකොට ඒ ටික වෙන් කළේ? ඒකටත් හේතුවක් තියෙනවා. අපි ඒ ටික ඊළඟ දවසේ කතා කරනවා. දැන් ඔය යරලව ඒ කියන ඒවත් ඉතින් දැන් අර කණ්ඩ තාලු ඒ තැන් වලින්මනේ උපදින්න ඕන. ඇයි එහෙම නැහැ? එතින්ද දැම්මේ නැත්තේ කියලා. ඉතින් ඒක හොඳ ප්‍රශ්නයක්. ඒකට විස්තරයක් කියනවා ඊළඟ දවසේ. අපි ඒ ටික බලාගමු. අර මුල් 25 ඒ නිසා තමයි අර වර්ග අකුරු 25යි කියලා වෙන් කළේ. ඉතින් ටිකට අපි කියනවා අවර්ග අක්ෂර කියලා. ඔය මුල් 25ට කියනවා වර්ග අක්ෂර, ඉතිරි 8ට කියනවා අවර්ග අක්ෂර. ඒ නිසා ඒ 8 ඊට පස්සේ වෙනම ලියුවා. වර්ග නොවන අකුරු. හැබැයි වර්ග නොවුනට ඒවත් උපදින්නේ අර අර තැන්වලින්ම තමයි. පැහැදිලි නේද? මේ වර්ග අකුරු වල විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ නිසා තමයි මේ ටික වෙන් කළේ. හරි නේ? තව ගැටලු තියෙනවා. වචනික මැදද යෙදෙනවා, වචන මැද යෙදෙනවා. දැන් සංසාර කියලා කියත් ඒ වෙන රීතියක් තියෙනවා. අපි ඒක ඒ කියන්නේ අර වර්ග අකුරක් පිටිපස්සෙන් තියෙනවා නම් ඊට කලින් බිඳුවක් යෙදෙන්නේ නැහැ. බිඳුවක් යෙදුනොත් ඒක වර්ගාන්තයක් බවට පරිවර්තනය වෙනවා. ඒ වෙනම සූත්‍රයක් අපි ඒක ඉස්සරහට කතා කරමු.
ස්වාමීන්
වහන්සේ බින්දු දෙකක් ගැන අකුරක් නැහැ. ඔව්. ඒ අක් කියලා શબ્දෙන් ඒක පාලියේ නැහැ. ඔව්. සංස්කෘතයේ සහ සිංහල භාෂාවේ තියෙන. අර හ හ හ කියලා hina වෙති. ඒ තැන්වල ඒ බින්දු දෙක. ඔව්. සිංහ පාලි භාෂාවේ. නාසික අපි ඒක ඊළඟ දවසේම කතා කරමු. එතකොට මේ නිග්‍රහිතයේ උපත් ස්ථානයේ විදිහට කියන්නේ නාසික. නාසයෙන් තමයි උපදින්නේ. ඒ නිසා ඔක හරියට උච්චාරණය අපි ඊළඟ දවසේ ටිකක් එක කතා කරනවා. උච්චාරණය එතකොට අපි කරද්දි ම් කියන එක තමයි බින්දුවේ උච්චාරණය. ම් එතකොට දිව ඕකට සම්බන්ධයක් නැහැ. අපි ඒ ගැන විස්තරේ ඊළඟ දවසේ
කියමු.
ඔව්. නිග්‍රහිතය කියන වචනේ අර්ථයත් කියන්නේ කරණං නිග්‍රහිත්වාන මුකේන අවිවටේන යං. ඔය විදිහටයි විස්තර කරන්නේ. එතකොට කරණය නිග්‍රහ කොට, එහෙම නැත්නම් මෙතනදී කියන්නේ දිව සම්බන්ධව, දිව උපයෝගී කර නොගෙන යම් ව්‍යංජනයක් ශබ්ද කරනවාද ඒකට අපි කියනවා නිග්‍රහිතය කියලා. දැන් ම් කියලා කියද්දි දිව අවශ්‍ය වෙන්නේ නැහැ. දිව කොහෙවත් ගෑවෙන්නේ නැහැ. ම් ම් ඒ තමයි බින්දුවේ ශබ්දය. අං කියද්දි අ කියද්දි දිව එහෙම වෙනවා. ම් කියද්දි අපහු නිශ්ශබ්ද දිව නිශ්ශබ්ද වෙනවා. පැහැදිලිද? ඒයිද දික් අනිත් අකුරුත් බෑනේ නේද? ඔක නාසික ශබ්දයක්. නාස නහය වහගෙන ඒ නාසික අකුරු කියන්න බෑ. ඒකයි දැන් නාසික අකුරු වල තියෙන වෙන ඔය කියන්න බෑ. නහය වහගත්තොත් ඔය නාසික අකුරු කියන්න බෑ. එතකොට හැබැයි අනිත් අකුරු දැන් ඔය වර්ගාන්ත අකුරු කියන පහක් ගැන අපි කියවනේ. ඒ අකුරු පහටත් නාසය සම්බන්ධයි. අර්ධ නාසිකයි කියලා ඒවට කියන්නේ. එතකොට ඒ අකුරු නිපද වෙද්දී නාසය සහ ඒ වර්ගයට අයිති ස්ථානය සම්බන්ධ වෙනවා. අපි ඊළඟ දවසේ කතා කරද්දී පැහැදිලි වෙයි. එතකොට ඒ අකුරුත් නහය වහගෙන කියවන්න බෑ දැන්. ක ක ග ග න කියන්නේ ng කියන එක හරියට එන්නේ නැහැ. ඉතිරි අකුරු ටික කියනවා. ක ක ග ග මේ ශබ්ද එනවා තේරෙනවා ඇති. ග කියද්දී ඇහෙන්නේ නැහැ හරියට අපැහැදිලි. ඒ වෙන්නේ ඒකට නාසයේ සම්බන්ධයක් තියෙන නිසා. ඒ අන්තිම අකුරට. අනිත් ඒවා කියවන්න පුළුවන් නහය වහගෙන. ඒ නාසික අකුරු නහය වැහුවොත් පැහැදිලි නැතුව යනවා. හරි පස්සේ ඒවා හිමීට බලා ගන්න කුටියට ගිහිල්ලා නේද? තව වෙන මොනවද වෙනස්කම් එහෙම වෙන්න ඕන දන්නේ නැහැ නේද? පොතේ කෙරීගෙන යන විදිය වෙනස්කම් අපැහැදිලිද? තව විස්තර වෙන්න ඕන තැන් මොනවද? අන්නහතේ යෝජනාවක් තව ඉක්මනට යන්න ඕනද හෙමින් යන්න ඕනද?
මේ ගන්නද?
කොහොමත් අපි තව ටිකක් ඉස්සරහට යද්දි මේකේ අද පළවෙනි දවසේ නිසා අපි දර පැහැදිලි කරගන්න කරුණුදී වැඩි ඉස්සරහට මෙච්චර අපිට වැඩි විස්තර කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉස්සරහට යන්න පුළුවන් මේ ව්‍යාකරණ කාරණා ටික විතරක් කතා කරගෙන. මේ අතරේ ඇති වෙන ගැටලු අපි කතා කරගෙන යමු. ඒ අතරේ අර මූලික ව්‍යාකරණ කාරණා ටික ගැන අවබෝධයත් අපේ තියෙන්න ඕන. ඒක ඒතකොට වාක්‍යයක් සම්බන්ධව කතා කරන්න ආපුවම ඊ ගැන අපි කතා කරනවා. තව මොනවද වෙනස්කම් එහෙම වෙද්දී යෝජනා සුගතවන් සල්ස. ආයෙත්
බැලුවට කතා
කරන්න යෝජනා තියෙන නැතුව ඇති. එහෙනම් අද අපි නවත්තුමු නේද? එහෙනම් ඔව් සංඝාදිශේෂ ගැන කතා කරගෙන යන විනය පොත අඟහරුවාදට කරන්න කියලා මොකද තේනසුරාද නැහැ මේ අනිද්දා නෙවෙයි. එතකොට අනිද්දා නැහැ පොත සඳුදා පරාජිකා ගැන කතා කරගෙන යන පොත කියනවා. එතකොට අඟහරුවාද සංඝාදිශේෂ සම්බන්ධ පොත හේතුව මේ පොඩි අසුලට මොකක් හරි තියෙනව නේද? ශ්‍රමදානියක් අපි දාලා තියෙන එක නිසා අපි ඊළඟ දවසට මාරු කළා. හරි එහෙමනම් අද දවසෙත් අපි ව්‍යාකරණ සාකච්ඡා කිරීම වශයෙන් ධර්මයට උපකාරක කාරණා ටිකක් අපි සාකච්ඡා කළේ. ඒ රැස් කරගන්න යෙදුණු සෑම කුසලයක්ම අපි සෑම සියලු දිනාටම මේ කුසලයේ අනුමෝදන් වින සෑම සියලු දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතුපනිශ්‍රේ දේවාට ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් මතක් කරන්න ඕන අපිට මේ වගේ කුසල් ධර්ම સિદ્ધ කරගන්න අවස්ථාව ලැබුණේ ත්‍රිවිධ රත්නයේ ලෝකේ පහළ වුණ නිසායි. ඒ වගේම ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මයේ මේ තාක් කාලයක් ඒ පුරාණ මහරහතන් වහන්සේලා පුරාණ උතුමන් වහන්සේලා අඛණ්ඩව ආරක්ෂා කරගෙන පැමිණි නිසායි. ඒ නිසා මේ සෑම සියලු උතුමන් වහන්සේ කෙනෙකුටම මේ කුසලය උපහාර පූජාවක්ම වේවා. ඒ වගේම ග්‍රන්ථ ආදී රචනා කරමින් මේ ශාසනයට අනුග්‍රහ කරන්න යෙදුණු පුරාණ උතුමන් වහන්සේලා නිසායි. මේ සෑම සියලු දෙනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වෙන ප්‍රඥා පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තවත් මේ මෑත කාලයේදී ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ප්‍රතිපත්ති ශාසනයේ උන්නතිය වෙනුවෙන් යෝගාශ්‍රමය ආරම්භ කරන්න යෙදුණු කඩවැද්දුවේ ලොකු ස්වාමීන් වහන්සේ, මාතර ලොකු ස්වාමීන් වහන්සේ, වගේම නා වූ යනේ ලොකු ස්වාමීන් වහන්සේලා වෙනි සත්පුරුෂ උතුමන් වහන්සේලා, ඒ වගේම රේරුකාණී නායක ස්වාමීන් වහන්සේලා වෙනි සත්පුරුෂ උතුමන් වහන්සේලා, ඒ වගේම මේ ව්‍යාකරණ ග්‍රන්ථ ආදී රචනා කරන්න යෙදුණු පුරාණ උතුමන් වහන්සේලා, මේ සෑම සියලු දෙනෙක් නිසාමයි අපිට මේ වගේ අවස්ථාවක් ලැබුණේ ධර්මය පිරිසිදුව හදාරන්න. ඒ නිසා මේ සෑම සියලු දෙනෙකුටමත් ඒ වගේම දැනට අපිට මේ උපකාර කරමින් අපේ මේ පොත්පත් සාකච්ඡා ආදියට අනුග්‍රහ කරමින් ඒවට අවස්ථාව ලබා දුන්නු මීගඩු ලොකු ස්වාමීන් වහන්සේලා, ඒ වගේම අගුල්ගමුවේ ලොකු ස්වාමීන් වහන්සේලා, ඒ වගේම අපිට මේ ධර්ම විනය කියා දුන්නු, අපිට මේ පුරාණ ක්‍රමයට අනුව මේ පාලි භාෂාව හදාරවන්න යෙදුණු අපේ ආචාර්ය ස්වාමීන් වහන්සේලාට විශේෂයෙන්ම දිද්දේනි ආරණ්‍ය ලොකු ස්වාමීන් වහන්සේට ඒ ඇතුළු සෑම සියලු දෙනෙකුටමත් මේ සෑම කුසල ධර්මයක්ම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වෙන ප්‍රඥා පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ කුසලයට උපකාරක යම්තාක් දෙවි දේවතා පිරිසක් යම්තාක් සත්ව ප්‍රජාවක් වෙනවාද ඒ සෑම සියලු දෙනාටමත් මේ සත්කුල වාසී අනන්ත සත්කුල වාසී සියලු සත්වයින්ටමත් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වෙන උතුම් ප්‍රඥා පාරමිතාවක්ම වේවා කියන අපි පින් අර බොහොම වටින අවස්ථාවක් අර මේ වගේ පුතා සාකච්ඡා කරන්න ලැබෙන එක. ශ්‍රී ලංකාවේ ගත්තත් මම හිතන්නේ ගොඩාක් අඩු පිරිසක් මේ වගේ පුතා කරගෙන යන්නේ. ඒ නිසා ඉතින් අර කරගන්න ටික උනන්දුවෙන් ඒ ටික හදාගෙන තමන්ගේ අර පැවිදි ජීවිතේට ශක්තියක් කරගන්න. ඒකද අපි මේ කරගන්න දේවල් අපේ පැවිදි ජීවිතේට ශක්තියක් ඇති වෙන දේවල්. දහමක් දැන ගැනීම තමන්ගේ ජීවිතේට භාවනාවක් ඉකුතු කර ගැනීම. ඒ නිසා ඉතින් ඒ කරගන්න ටික ආපහු කොයි කාලෙක අපිට මේ වගේ පොතක් කරන්න ලැබෙයිද කියන එක කියන්න බැරි නිසා ඒ ලැබෙන අවස්ථාවෙන් ඉතින් උනන්දුවෙන් ඒ ටික අපි කරගමු. ටිකක් තමනුත් යෙදෙන්න ඕන දැන් මේ වගේ පොතක් කරගෙන යද්දී අපිට කියලා දෙන්න පුළුවන් කොටස සීමිතයි. ඒ නිසා තම තමන් වැඩිපුර ඒ ගැන යෙදිලා ඒ තවත් අමතර පොත් ආදී කියවල ඇවිල්ලා අපෙන් ප්‍රශ්න අහන්න අපේ අපහසුතාවයටපත් වෙයි කියලා හිතන්න එපා. බැරි නම් අපි බෑ කියලා දැන් අපි සර්වඥ නොවන නිසා අපිට බැරි වෙන්න පුළුවන්. නමුත් තමන් ටිකක් තොරතුරු හොයලා බලලා ඇවිල්ලා අපෙන් ප්‍රශ්න අහන්න පුළුවන් තරම් කමන්නේ ඒක හොඳයි. බැරි වෙන දේවල් තිබුණොත් ඉතින් අපි ඒක හොයලා බලලා පස්සේ හරි කියනවා. එහෙමත් බැරි වුණොත් ඉතින් කරන්න දෙයක් නැහැ නේද? ඉතින් පුළුවන් දෙයක් ඒ වෙලාවෙම උත්තර දෙන්න උත්සාහවත් වෙනවා. ඒ නිසා තමන් තියෙන ප්‍රශ්න ටික අරගෙන ඉන්න පොත් බලලා ලියාගෙන සටහන් කරගෙන අරන් ඉන්න. අපිට බැරි වෙන ඒවා තිබුණොත් අපි පස්සේ බලමු නේද? හොඳයි. ඔව් දැන් අතරම බාලාවතාවේ පුරාණේ උගන්වලා තියෙන ක්‍රමේ තමයි මේ සූත්‍ර කටපාඩම් කරනවා ඉස්සෙල්ලා. ඒ කටපාඩම් කරවලා ඊට පස්සේ තමයි පද හදවන ක්‍රමයක් තියෙනවා. අපි මේ පද හදන එක නම් ඉස්සරහට කියලා දෙනවා ඒ විදිහට පද හදන්න. ඒ ක්‍රමේ ඉස්සරහට තව දවස් දෙකක් යද්දී අපිට මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ක්‍රමයට අපි ඊට ටික කරගෙන යන්න උත්සාහවත් වෙන්න. ඒකෙදී අර පෙරණි සූත්‍රය හරියට Tamanට මතක තියෙනවා නම් තමයි වටින්නේ. පුළුවන් තරම් උත්සාහවත් වෙන්න මේ සූත්‍රය මතක තියාගන්න. ඒකේ අර්ථත් එක්ක අර්ථ දැන් සූත්‍රයේ අර්ථයයි සූත්‍රයයි මතක තිබ්බම අර යට කොටසත් අපිට උගන්න කාලේ නම් ඒ වෘතිය කියලා අපිට කියන්නේ දැන් මේ සූත්‍රයක් හැදෙද්දී පේනෙමෙති කළු පාට අකුරෙන් ඉස්සරලා තියෙන කොටසක් ඊට යටින් තව කොටසක් තියෙනවා. සමහර විටක උදාහරණ තාම මේ වාවේ නැහැ. උදාහරණ එහෙමනම් තව ඉස්සරහට පෙන්වන්නේ. අර මෙන්න මේ හතරෙම පෙන්නපු සූත්‍රයක් තිබුණේ. ඒකේ එතකොට මේ මුලින් කළු අකුරෙන් තියෙන ලොකු කොටස අපි කියනවා සූත්‍රය කියලා. ඊට පස්සේ යටින් ඒක ඒකේ කියවෙන අර්ථය විස්තර කරන කොටසට කියනවා වෘතිය කියලා. ඊට පස්සේ මේ වගේ පෙන්වන වචන වලට අපි කියනවා උදාහරණ කියලා. එතකොට ඔන්න ඔය තුනේ මේ සූත්‍රය කියන කොටස තමයි මූලික විස්තරේ. එතකොට ඒ ටිකවත් අපිට මතක තියෙනවා නම් වඩා හොඳයි. මතක තියාගන්න උත්සාහවත් වෙන්න. ඊට පස්සේ වෘතියෙන් කියවෙන කාරණාව පොඩ්ඩක් ඔළුවේ තියාගන්න බලන්න. අපිට කොහොම හෝ මේ පදේ හදාගන්න පුළුවන් නම් ඒ ප්‍රමාණවත්. නමුත් මේ පදේ හැදුණු විදිය තව කෙනෙකුට විස්තර කරලා කියනවා නම් ඒ තැනකදී ඒ සූත්‍රවල මතකයේ තියෙන්න ඕන. නමුත් අපි පුළුවන් විදියකට ඒ ටික එහෙම බැරි ආශ්‍රම තුන අමාරු මතක හිටින්නේ නැති හරි එහෙම දැන් අපහසුකමක් තියේ නම් ඒ තැනක ඒ කියවෙන කාරණාවට වැඩි අවධානයක් යොමු කරගන්න. හැබැයි පුළුවන් තරම් මේ පද හදද්දී ඒවා බලන්නේ නැතුව ආපහු මේ පොත පෙරලලා බලන්නේ නැති වෙන්නේ අදාළ කොටස ඉස්සල්ලා හොඳට කියවගෙන හරිවත් ඒ ටික පද හදන්න ගන්න. ඊට පස්සේ අපිට මේ මූලික න්‍යායන් ටික ඔළුවේ හිටිනවා. ඒ නිසා අපි මේ විදිහට කරගෙන යමු. ඉස්සරහට ඒ කතා කරගෙන යද්දී තේරෙයි මේ කොහොමද මේ යෙදීම් ටික ව්‍යාකරණයේදී යෙදෙන්නේ කියලා. අපි ඒක උදාහරණත් එක කතා කරගෙන යමු. හොඳයි, ටිකක් වෙලා ගියා.